සමන්තා චක්කවාලේසු අත්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බහුවේ සරණං යන්ති පබ්බතානි වනානි ච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භය තංජිතා නේතං කෝ සරණං ඛේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුච්ඡති යෝච බුද්ධං ච ධම්මං ච යෝච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍ඤානි සම්මප්පඤ්ඤාය පස්සති දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං අරියං චත්තං ගිකං මග්ගං දුක්ඛෝප සමගාමිනං ඒතං කෝ සරණං ඛේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්ඡති තී
කෝන් ගස්සව දේවාල තැන්න දෙවුරම භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරවනීය කෝන්ගස්වැව නම කියන්නට අවසරයි. රතන වංශාභිධාන ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ වැඩමවා වදාළ වැඩ සිටින මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පහළවන්නට ප්‍රථමයෙන්ම අතීතෙහි මිනිස්සු තමන්ගේ ජීවිතයට පැමිණෙන දුක්ඛම් කටලු කරදර බාධක සඳහා අනේක විද පිහිට සොයන්නට යෙදුණා. ප්‍රශ්නයක් එනකොට පිහිටක් පිළිසරණක් සොයනවා කියන එක සත්වයාට තියෙන සාමාන්‍ය ලක්ෂණයක්. දරුවෙක් වුණත් කරදරයක් වෙනකොට අම්මා තාත්තා ළඟට දුවනවා. හුස් පැටියෙක් වුණත් එහෙමයි. බලු පැටියෙක් වුණත් එහෙමයි. ඒක අපි හැමතුමලම වයසින් වැඩුණත් පරිණත වුණත් පිළිසරණක් හොයන බව කියන ඒ බලාපොරොත්තුව අපි හැමෝම තුළම පවතින ගතියක්. ඒ නිසා අතීතයේ ශිෂ්ටාචාරයේ මිනිස්සු තමන්ගේ ජීවිතයට එන කරදර බාධක දකිනකොට ඒවාට පිළිසරණ නොයෙක් විදිහට හොයන්න පෙළඹුණා. සමහර අයට මහා වනස්පති වෘක්ෂ, ඒ කියන්නේ ලොකුවට වැඩිච්ච ගස් එහෙම දකිනකොට, පර්වත එහෙම දකිනකොට, ඒ වගේම සමහර වෙලාවලට ස්වභාවික සිද්ධීන් දකිනකොට, අකුණු දකිනකොට, ඉරහඳ දකිනකොට සිතවිලි ඇති වුණා. මේ මහා දැවැන්ත දේවල්, ආනුභාව සම්පන්න දේවල් වලට පුළුවන් ඇති අපිට මේ වෙන කරදර බාධක වලින් අපව මුදව ගන්නට. සමහර ඒවා තිබුණා, ස්වභාවික විපත් ඇති වෙනකොට ලොකු කරදර වෙනවා. ගංගාවල් පිටා ගලනවා, මුහුදු ගොඩ ගලනවා, වර්ෂාව ඇදහැලා කුණාටු ඇති වෙනවා. එතකොට උන් ඒවාට, ඒ ස්වභාවික වස්තුන්ට හෝ ඒවාට අධිග්‍රහිත දෙවියන්ට පුද පූජා ගෞරව පවත්වලා ඒවා වලින් මිදෙම්මා කියන ප්‍රාර්ථනාව තියාගත්තා. සමහරු ඒ අද්භූත නැත්තං ඒ විශාල වස්තුන් තුල නැත්තං ඒ දේවල් වලට අපිව සකල දුකෙන් මුදවන්නට පුළුවන් කියන විශ්වාසය කාලයත් එක්ක ගොඩනගා ගත්තා. ඒ කියන්නේ සමහර වෘක්ෂ වලට වැඳම, සමහර පර්වත වලට වැඳම, සමහර වනාන්තර වලට වැඳම අපිට එන්න තියෙන සියලු දුක්ඛම් කටළු වලින් මිදෙන්නට පුළුවන් කියන හැඟීම උන්ට තිබුණා. ඒකේ සමහර වෙලාවට යම් කිසි ඇත්තකුත් නැතුව නෙවී. ඒ කියන්නේ උදාහරණයකට සමහර වෘක්ෂ වලට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා. පර්වත වලට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා. ඔවුන්ට පුද පූජා පවත්වනකොට අපේ ධර්මයේ හැටියටත් ඒ දෙවිවරු සමහර වෙලාවට යම් යම් උදව් ආදී සිද්ධ කරනවා. ඒක වෙන්නට පුළුවන්. ගහකට ගලකට එහෙම බලයක් නැහැ. නමුත් සමහර දෙවිවරු කරන්නේ. ඒ නිසා මේවල සමහර අයට විශ්වාසය ඇති වෙන්නට පටන් ගත්තා. මේ වගේ දේවල් සිද්ධ කරනකොට යම් යම් ප්‍රතිලාභ නැත්තම් උපකාර තියෙනවා කියලා. මේක මේ දිගින් දිගට ආවා. හැබැයි ඥානවන්ත උත්තමයෝ කල්පනා කරනවා මේ කවර දෙයකට වන්දනාමාන සිද්ධ කළාද? සකල දුක්ඛයන්ගේ හේතුවට පිළියම් කරන තාක් කල් දුකෙන් මිදෙන්නට විදිහක් නැහැ. දැන් උදාහරණයකට අපිට ලෙඩක් හැදුනම දොස්තර කෙනෙක් ගාවට යනවනේ අපිනේ. ගිහිල්ලා පිළියම් කරගන්න ඕනේ, ලෙඩේ හොඳ කරගන්න ඕනේ. නමුත් ලෙඩේ හොඳ කරා කියලා සමකල්හි රෝගයෙන් මිදලා ඉන්නවා කියලා එකක් නැහැ. ඒකට හේතුව මොකක්ද? අපේ රූපකය රෝග නිධානයක්. ඒ නිසා එක රෝගයක් සුව කරාට තව රෝගයක් පසුපස එනවා. ඔබ තමයි ස්වභාවය. සා කොච්චර බෙහෙත් ගත්තත් කොච්චර පිළියම් කරත් දවසක මිය යන එක වළක්වන්නටත් බෑ. ඥානවන්තයෙක් කල්පනා කරනවා මේකට හේතුව වෙන කිසිවක් නෙවෙයි මෙවන් වූ කයක්, මෙවන් වූ ජීවිතයක් ලැබමින් ඉපදීම තියෙන තාක්කල් සකල දුකෙන් මිදෙන්නට ක්‍රමයක් නැහැ. ඒ නිසා බාහිර වස්තුන් වලින් යම් යම් පිහිට යම් යම් ආරක්ෂාව ලබා ගත්තත් සකල දුක්ඛයන්ගෙන් ගැලවීමට පිළියම නම් ඒක නෙවෙයි. ඒ සඳහා අනිවාර්යෙන් දුකෙහි මූල හේතුව ගලවන්නට ඕනි, නැති කරන්නට ඕනි. ඒ කියන්නේ සියලු දුක් ඇතිවීමට ප්‍රධානම හේතුව තමයි උප්පත්තිය. ඒ උප්පත්තිය වළක්වන තාක් කල් මේ දුක්ඛයන්ගෙන් තත්වයට සම්පූර්ණයෙන් මිදෙන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බහුවේ සරණං යන්ති පබ්බතානි වනානිච. බොහෝ මිනිස්සු පර්වත වනාන්තර වෘක්ෂ සරණ යනවා. ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භය තද්දිතා. භයෙන් තැතිගැන්වුණු මිනිස්සු මේ නානා ප්‍රකාර වස්තුන් සරණ යනවා, පිහිට පතා ගන්නවා. නේතං කෝ සරණං හේමං නේතං සරණ මුත්තමං. මේ කියන වස්තුන් වලට සම්පූර්ණ පිළිසරණ ආරක්ෂාව රක්ෂාව දෙන්නට බෑ. ඒවා උතුම්ම සරණ වෙන්නේ නැහැ. සරණ කියන එකේ තේරුම පිංගතුනි විනාශ කරනවා කියන එකයි. අර්ථ කීපයක් තියෙනවා. ඒක තමයි විනාශ කරන. මොකද්ද? දුක විනාශ කරන දේ සරණ. ඔබට යම් දුකක් කරදරයක් පීඩාවක් එන්න තියෙනවා නම් ඒ නැති කරන දේ සරණ. සරති හිංසති නසනවා විනාශ කරන. මොකද්ද? පුද්ගලයව නෙවෙයි, සත්වයව නෙවෙයි, පැමිණෙන්නට නියමිත දුක විනාශ කරන දේ සරණ. නේතං කෝ සරණං කේමං. මෙය උතුම්ම සරණ නෙවෙයි. නේතං සරණ මුත්තමං. මේ උතුම්ම ආරක්ෂිත ස්ථානයේ සරණ නෙවෙයි. ගස්ගල් පර්වත වනාන්තර ආදීට වැඳ කියලා සකල දුකෙන් මිදීම සිද්ධවන්නේ නැහැ. සමහර වෙලාවලට යම් සම්භාවිතාවක් තියෙනවා ඒ වෘක්ෂ ආදී අධිග්‍රහිත දෙවිවරුන්ගෙන් යම් පිළිසරණක් ලැබෙන එක හරි. නමුත් මේ සම්පූර්ණ සරණ නෙවෙයි. ඒක වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. ඒක අදාළ නැහැ. පරිපූර්ණ සරණ සිද්ධ වෙන්නට නම් සියලු දුක්ඛයන්ගේ හේතුව වන උප්පත්තිය නැති කරගන්නට ඕන. එනිසාපත් නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්ඡති. ඒ සරණයන්ට පැමිණිලා ගස්කල් පර්වතාදී වන්දනා කරලා සකල දුක්ඛයන්ගෙන් මිදීම සිද්ධවන්නේ නැහැ. සකල දුක්ඛයන්ගෙන් මිදීම සිද්ධවන්නේ නැහැ. ඒකට පිළිසරණ ලෙස උන්වහන්සේ දක්වනවා යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ. යමෙක් බුදුන් දහම් සංඝුන් සරණ යනවා. චත්තාරි අරිය සච්ඡානි සම්මප්පඤ්ඤාය පස්සති. සතරක් වූ ආර්ය සත්‍ය නිවැරදි නුවණින් ආબોධ කරගන්නවා. කවරක් ආර්ය සත්‍ය හතර? දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්කමං. දුක, දුකට හේතුව දුක ඉක්මවීම. අරියං චට්ටං ගිකං මග්ගං දුක්ඛෝප සමගාමිනං. දුකේ නිවීමට මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය යමෙක් ආબોධ කරගන්න. දුක, දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. ඒතං කෝ සරණං හේමං ඒතං සරණ මුත්තමං. මෙය තමයි ඒකාන්ත සරණ, මේ තමයි ඒකාන්ත පිහිට. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ සරණයට පැමිණිලා සියලු දුකෙන් මිදෙන්නට පුළුවන්. මේ තමයි මේ මං කියපු ගාථාවේ කෙටි අර්ථය. මේක ධම්මපදේන ගාථා කීපයක්. දැන් අපි බලන්න ඕනේ පිටුතුනි, මොකද්ද අපි මීට විනාඩි කිහිපයකට කලින් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා ප්‍රකාශ කළේ? මේක මං හිතන්නේ පොඩි කාලේ නම් අපි කියලා තිනවනේ. මොකද්ද බුදුන් සරණ යනවා කියන එකේ තේරුම? බුද්ධං සරණං ගච්ඡාමි කිය අදහස් කරන්නේ බුද්ධෝ මේ සරණං ඉති ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේ තමයි මට සරණයයි සලකා උන්වහන්සේ වෙත යෑම, උන්වහන්සේව නුවණින් පිළිගැනීම, ඒ අදහස හිතට ගැනීම. දැන් බුදුන් සරණ යනවා කියලා කියන්නේ සරණ කියන්නේ මොකක්ද? විනාශ කරන දේ. කවරක්ද? දුක, කම්කටොළු විනාශ කරන දේ. වැස්සක් වහිනකොට සරණ කොතනද? වහලනේ. වහලක් යක් නේද? බෝම්බ ගහනකොට සරණ බංකරකනේ. බංකරක අස්සර ගියාම බෝම්බ වදින්නේ. වෙඩි තියෙනකොට සරණ වෙඩි නොවදින වාහනේනේ. ඒක අස්සර ගියාම අනතුරු එන්නේ නැහැ. ඒක සරණක් කියලා කියන්නේ. මතක තියාගන්න. නිවස සරණක්, පිළිසරණක්. මොකද්ද? සීතලෙන්, උෂ්ණයෙන්, මැසි මදුරුවන්ගෙන්, ඍතු විපර්යාස වලින් අපිට ආරක්ෂා වෙලා ඉන්න එක සරණක්. සරණ කියලා කියන්නේ එන්නට નિયમિત කරදර, බාධක, වළක්වන හෝ ඒවා විනාශ කරන දේ. බුදුරජාණන් වහන්සේ අපිට සරණයි පිහිටයි කියලා උන්වහන්සේ අනුගමනය කරන, උන්වහන්සේ පිළිගන්නවා. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? බුදුන් සරණ යනවා කියන එකේ තේරුම අපිට එන්න තියෙන ලෙඩ දුක්, ප්‍රශ්න, කරදර උන්වහන්සේ නිසා වැළකෙනවා කියන එකද? නැත්නම් හොදට බුදුන් සරණ යනවා කියලා අදහස් කරේ ඒකද? එහෙම නැත්නම් මට උන්වහන්සේ සරණ ගිහිල්ලා උන්වහන්සේගේ පිහිට ආධාරයෙන් ධනෙ ලැබෙනවා, රැකියාව සාර්ථක වෙනවා, මේ වගේ දෙයක්ද මේ සලකන්නේ? එහෙම පිළිසරණ පැතීමත් සරණ යෑමක්. ඒකත් හරි. දැන් දුප්පත් කෙනාට සරණ තමයි ධනය. දුප්පත් කෙනාට සරණ ධනය. රැකියාවක් නැති කෙනාට රැකියාව. මොකද ඒක පිළි ඒක උපකාර කරගෙන තමයි ඔහු ජීවිතේනේ ජීවිතේනේ ප්‍රශ්න දෙක විසඳගන්නේ. මොකද හිතන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා යනු මේ කියන විදිහට ජීවිතේ එන ප්‍රශ්න ගැටලු ටික निराකරණය කරගන්න උපකාර ලබා ගැනීම වගේ දෙයකටද සරණ යන්නේ? හොඳට හිතන්න. පින්වතුනි, බුදුන් සරණ යෑමේ ඉලක්කය, බුදුන් සරණ යෑමේ බලාපොරොත්තුව සබ්බ දුක්ඛා පමුච්ඡතු, සියලු දුකෙන් මිදීමට. ඉතින් අපි දැනන් ඉන්න තෝනේ කවරක්ද මේ සියලු දුක කියන්නේ කියලා. ඒක හොඳට තේරුම් ගන්න. අපේ ජීවිතේ අපි අත්දකින සියල්ලම දැන් ඔය ගැටලු ටික දුක් තමයි. ලෙඩ වෙනවා නම්, ආර්ථික ප්‍රශ්න තියෙනවා නම්, දරුවෝ හදාගැනීමේ ගැටලු තියෙනවා නම්, පවුල් ප්‍රශ්න, මේ සියල්ලම දුක්. ඒක වාදයක් නෑ. කායික මානසික පීඩා, සමාජයෙන් එන කරදර, මේ සියල්ල දුක්. මේ සියල්ල දුක්. ඒ සියලු දුක් ඇතිවන්නට ඒ සියලු දුක් වලට පදනමක් කියලා එකක් තියෙනවා. ඒ සියලු දුක් ඇතිවන තැනක් කියලා එකක් තියෙනවා. ඒකට කියන අපි ධර්මයේ පංච උපාදානස්කන්ධය කියලා. ඒ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, අපේ සිත, කය කියන මේ ජීවිතය. නාම රූප කියලා අහලා තියෙනනේ, සිත සහ කය. මේ දෙක පදනම් වෙලා තමයි සියලු දුක් හටගන්නේ. ජීවිතේ පවතිනවා නම් යම්තාක් දුක්, ඒ සියලු දුක් හටගන්නේ මේ කය සහ සිත පදනම් කරගෙන. ඒ තියෙන දුක් අතර හොඳට හිතන්න, ඒ තියෙන දුක් අතර අපිට අපි ලැබෙන දුක් අතර දරුණුතම දුකේ මොකක්ද? මොකක්ද දරුණුතම දුකේ? මානසික දුක කියන්න පුළුවන්, කෙලෙස් දුක කියන්න පුළුවන්. කෙලෙස් දුක විතරක් නෙමෙයි. දැන් හිතන්න, දුකෙන් ඉන්න එකද වඩා අමාරු, අතක් කැපෙන එකද වඩා අමාරු? දැන් සමහර කෙනා මානසික දුක අමාරුයි කියලා මොනවද කියන්නේ? අවරණ ඔප්ෂන් එකක් දෙනවා. ඔයා කියන්නේ බාරගන්නේ දුකෙන් වාසය කිරීමද අතක් නැතුව ඉඳීමද? අත නැතුව ඉන්න එක අමාරුයි නේ. සමහර කායික දුක් තියෙනවා, මානසික දුක අභිබල යනවා අපිට. දන්නේ මානසික දුක විතරක්, කෙලෙස් දුක විතරක් මේම දුක නේ. සමහර කායික දුක් තියෙනවා දරන්න අමාරු. අතප්පය ගැලවෙනවා කැපෙනවා කියන එක හිතා ගන්න අමාරු දුකක්. දෙකම දුක් තමයි, කායික දුකක් දුකක්, මානසික දුක. අපිට ඒක සංසන්දනය කරන්න අවශ්‍ය නැහැ. නමුත් දෙකම බරපතල දුක්. මේ සියලු දුක් අවිභායන නම්බර් එකේ දුකක් තියෙනවා. ඉපදීම දුකක් නම් දරුවා හම්බෙනකොට සතුට වෙන්න ඕනේ. ඉපදීම දුක් වෙනකොට පාටියන දාන්න උපදිනකොට මොන දුකද? හැවෝම බය වෙන දුක, මරණය. ඒකයි කතා දෙකක් නේ. අවු ඉපදීම දුක කියපුවා වැරදි නෑ, මම ඒ නිකන් ඒ කිව්වේ. මරණයට හේතු ඉපදීමනේ හැමදුරුනේ. ඒක තමයි ජාතිපි දුක්ඛා කියලා පටන් ගත්තේ. මරණම්පි දුක්ඛං නෙමෙයි. හරි, ඉපදීම තමයි මේ දුකේ මූලය. ඒකට වැරදි නෙමෙයි උත්තරේ, මම අපහාස කරා නෙමෙයි. ඉපදීම දුකේ මූලය. හැබැයි අපි ලොකුවටම බය වෙන දුක ඉපදීම නෙමෙයි. අපි ලොකුවටම බය වෙන දුක මොකද? මරණය. මොකද හේතුව? මරණයෙන් පතු පසුව මේ ජීවිතය සම්බන්ධයෙන් අයි කිසිදු දෙයක් එතනින් පස්සේ නැහැ. වෙන තැනක ඉපදුනත් මේ ජීවිතය සම්බන්ධයෙන් යම් කටයුත්තක් කළා නම්, මේ ජීවිතය සම්බන්ධයෙන් යම් දෙයක් සිදු කරගෙන ආව නම්, යම් සම්බන්ධතාවයක් තිබුණා නම්, ඒ සියල්ල එතනින් අවසానයි. මරණය යනු මේ ජීවිතය සම්බන්ධයෙන් තිබිච්ච අවසානම අවස්ථාව, අවසානම තැන, අවසන් වීම. ඒක තමයි මරණය කියලා කියන්නේ. ඒ නිසා මේ මරණයට අපි හැම දෙයකටම වඩා භයයි, මතක තියාගන්න. හැබැයි මේ මරණය නාම රූප දෙක ලැබපු සත්වයාට වළක්වන්නට ක්‍රමයක් නැහැ. ඒක වළක්වන්නට ක්‍රමයක් නැහැ. ඒකට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ හැටියට තර්කයක් තියෙනවා, හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? අපි හැමදෙනාම පින්වතුනි උපදින්නේ යම් කිසි කර්මයක් හේතු කරගෙන, කුසල හෝ අකුසල කර්මයක් හේතු කරගෙන. කර්මය කියලා කියන්නේ ක්‍රියාවක් කියන එකනේ. දැන් ඔන්න මල් පහන් පූජා කරා, බණ ටික ඇහුවා, බුද්ධ පූජා පැවැත්තුවා, සිල් ගත්තා, සිල් සමාදන් වෙලා පොයට සිල් ටික රැක්කා, දානයක් දුන්නා. මේ කර්මය, මේ ක්‍රියාවක් නෙනේ. මේ ක්‍රියාවේ තියෙනවා ආරම්භයක්, මේ ක්‍රියාවේ තියෙනවා අවසානයක්. හැමතිස්සම දන් දෙනවා කියලා හැමදාම දී දිනනවා කියලා කියන්නේ ඒක දුන්න ඉවරයි කතා. බණ ඇහුව බණ ඉවරයි. ඒ ක්‍රියාව අවසානයි. අනිත්‍යයි. ඒක අවසන් වෙනවා. මේ ක්‍රියාවට තියෙනවා පින්තුනේ ශක්තියක්. ඒකට කියනවා කර්ම ශක්තිය කියලා. මොකද හිතන්නේ? తాවකාලික ඇති වෙලා නැති වෙන මේ ක්‍රියාවට තියෙන ශක්තිය හොඳට හිතන්න. ඒ ශක්තිය සීමා සහිත වෙයිද සීමා රහිත වෙයිද? తాවකාලික අපි කියනවා ඊට වඩා හොඳට අද දානි දුන්නා. ඊට වඩා හොඳට අද භවනා කරා. හෙට මීට වඩා දියුණු කරන්න පුළුවන්. මේ කියන්නේ මේකේ ශක්තිය හැකියාව වැඩි කරන්න පුළුවන් කියන එක නේද? ඒ කියන්නේ වැඩි කරන්න පුළුවන් යනුම සීමා සහිතයි කියන එක නේද? නේද? සීමා සහිත නිසා වැඩි කරන්න පුළුවන්. ඒ නිසා తాවකාලික කර්මෙහි ශක්තිය සීමා සහිතයි කියලා මතක තියාගන්න. తాවකාලික කර්මෙහි ශක්තිය සීමා සහිතයි. දැන් කියන්නේ සීමා සහිත කර්ම ශක්තියකින් ඉපදුනොත් මොකද කර්මය කියන එක දිගටම තමයි ගෙවෙනවා පිටතට. ඉපත්ති ලැබුවට පස්සේ ඒ කර්ම ශක්තියේ බලයෙන් තමයි ජීවත් වෙන්නේ. නිකන් හිතන්න එපා. කර්මයේ තැනකට දාලා එතන අපි ජීවත් වෙනා නෙමෙයි. ඒ කර්ම ශක්තිය අනුව තමයි අපි කියන භවාංග සිත් කර්මජ රූප කියන එක උපදින්නේ. ඒ කර්ම ශක්තිය අනුව තමයි ජීවත් වෙන්නේ අපි. දැන් එතකොට ඉපදිලා ඉන්නකොට මේ කර්ම ශක්තිය තියෙනකන් යනවා අපි. මොකද හිතන්නේ සීමා සහිත කර්ම ශක්තිය හැම කල්ලිම තියෙයිද දවසක අවසන් වෙනවා. දවසක අවසන් වෙනවා. දවසක අවසන් වීම යනු ඒ ලැබුවා වූ බලයෙන් චුත වෙනවා කියන එකයි මැරෙනවා කියන එකයි. එතන බෝසිදත්තයෝ බෝධිසත්ව අවදීදී මේක තේරුම් ගත්තා. යම් කිසි කර්මයකින් නම් උපදින්නේ ඒ කර්මය කොච්චර බලවත් වුණත් ඒ කර්මය ධ්‍යාන කුසලයක් වුණත් භාවනාමය කුසලයක් වුණත් සීලමය කුසලයක් වුණත් කොච්චර බලවත් කුසලයක් වුණත් ඒ කර්මය ඒකේ ශක්තියෙහි යම් කිසි සීමා සහිත බවක් තියෙනවා. ඒක අසීමාන්තික ශක්තියක් වෙන්නට බෑ. එහෙමනම් ඒ ශක්තියෙන් යම් භවයක උප්පත්තිය ලැබුවා නම් ඒ සත්වයා දවසක මිය යා යුතුමයි. ඔක තමයි බුද්ධ වචනේ. ඤත් නත්ති ජාතස්ස අමරණං. උපන්නා වූ සත්වයාට නොමී සිටීමක් නැහැ කියන එකයි බුදුරජාන් වහන්සේ බෝධිසත්වයා අවබෝධ කරපු සත්‍යය. නත්ති ජාතස්ස අමරණං. උපන්නා වූ සත්වයාට මිය යන්නේ නැතුව නොමී සිටීමක් නැහැ. ඒක තමයි ඒ දේශනාවේ පාළිය තේරුම. ඒකට හේතුව මේකයි. කර්මය తాවකාලික නම් తాවකාලික කර්මෙහි ශක්තිය සීමා සහිත නම් తాවකාලික කර්මෙහි ශක්තිය සීමා සහිත නම් සීමා සහිත කර්ම ශක්තියකින් උපදින භවය යම් කිසි දවසක අවසන් විය යුතුයි. ඒක මනුෂ්‍ය වුණත් දිව්‍ය වුණත් බ්‍රහ්ම වුණත් කොච්චර දීර්ඝාෂ්ක වුණත් ඒක දවසක අවසන් විය යුතුයි. ඒ නිසා මතක තියාගන්න දරුණුම දුක වෙන මරණය මේ නාම රූප දෙක ලබන සත්වයාට වළක්ව ගන්නට බෑ. ඒ වගේ මේ නාම රූප දෙක සහිත සත්වයාට මරණයට අමතරව ලෙඩවීම ජරාවට ඒ කියන්නේ දිරීම වයසට යෑම ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සම්ප්‍රයෝග මෙයාදී වූ අනේක විද දුක්ඛයන් මේ නාම රූප දෙක පවතින තාක්කල් ලැබෙනවා කියලා මතක තියාගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට මේ ලැබෙන්නා වූ දුක් සමූහය මේ ලැබෙන්නා වූ දුක් සමූහය මේ නාම රූප දෙක තියෙන තාක්කල් නැවත නැවත ලැබෙන තාක්කල් මේ දුක්ඛයන්ගෙන් නවත්තන්නට දුක්ඛයන්ගෙන් ගැලවීමක් සිද්ධවන්නේ නැහැ. ඔක තමයි උන්වහන්සේගේ ධර්මයේ කෙටි අදහස. ඒක දුකයි කියලා කිව්වේ වෙන එකක් නිසා නෙවෙයි. වෙන එකක් නිසා නෙවෙයි. ඒ නිසා මේ සියලු දුක්ඛයන් අතර ධර්ම දුක වෙච්ච මරණ දුක්ඛයෙන් උපලක්ෂිතයි මේ නාම රූප දෙක. ඒ කියන්නේ සිත කය කියන දෙක මරණ දුක්ඛය නැවත නැවත ලැබෙන්නට නියමිතයි. ඒ වගේම අනේක විද වූ ජරා ව්‍යාධි මරණාදී දුක් නැවත නැවත මේ නාම රූප දෙකට එන්නට නියමිතයි. මේක තමයි බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත දුක. බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නවා, හොඳට තේතන්න, උන්වහන්සේ තේරුම් ගන්නවා මේ කියන දුක් වලින් ගැලවෙන්නට බෑ මේ සිත කය දෙක ලබලා. මේ සිත කොයි කයකුයි ලබලා කවදාවත් අර කියන දුකෙන් සම්පූර්ණයෙන් ගැලවෙන්නට බෑ. මොකද උප්පත්තිය ලැබුවා නම් කර්ම ශක්තිය ක්ෂය වෙනකොට අවසානයේ මිය යන්නට සිද්ධ වෙනවා. සහ ඒ ගමනේදී දිරීම ලෙඩවීම මෙන්න මේ කියන ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ සබ්බ දුක්ඛා පමුච්ඡතු, සියලු දුක් වලින් මිදෙම්වා කියන ප්‍රාර්ථනාව තියෙනවා. එහෙමනම් උන්වහන්සේ තේරුම් ගන්නවා ඒකට තියෙන එකම ක්‍රමය මේ නාම රූප දෙක නොලැබීම, අනුත්පාදය. ඒ නිසා තමයි කීවේ ගස්කල් පර්වත ආදියෙන් ලබන පිලිසරණ, ඒ වලින් ඒවට පිලිසරණක් වීමේ හැකියාව නැහැ. නමුත් සමහර වෙලාවලට ඒ අධිග්‍රහිත දෙවියන් ආදීන්ගේ යම් යම් පිලිසරණ ලැබෙන්නට පුළුවන්. අපිට එකපාර වළක්වන්නට මේක බිය හැකියි. වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. ඒක අපිට අපේ විෂයපතේ තියෙන එකක් නෙවෙයි. ඒක ගැන අපි එච්චර අවධානය දෙන්නේ. නමුත් ඒ ලැබෙන පිලිසරණෙන් සර්ව සම්පූර්ණ පිලිසරණක් ආරක්ෂාවක් සර්ව සම්පූර්ණයෙන් ලබන්නට විදිහක් නැහැ. මොකද හේතුව මේකේ සර්ව සම්පූර්ණ ආරක්ෂාව ලබන්නට ඕන නම් නැවත නූපදීම සිද්ධ වෙන්නට ඕන. ඔතනයි කතාව. ඒ නිසා බුදුන් සරණ යනවා කියලා සරණ යන්නේ පින්වතුනි මතක තියාගන්න, බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ මෙන්න මේ කියන සකල දුක්ඛයෙන් සම්පූර්ණයෙන් මිදීම සඳහා උන්වහන්සේ තමයි මාර්ගෝපදේශකත්වයේ දෙන්නේ කියන හිතෙන් උන්වහන්සේ පිළිගැනීම තමයි බුදුන් සරණ යනවා කියන එකේ අදහස. මතක තියාගන්න. පැහැදිලි වෙන්න ඇති නේද? ඒ කියන්නේ දුක්ඛම සරණස්සය මම කියන දුක්ඛම් කටලු තියෙනවා. ඒ දුක් සියලු දුකක් තමයි. ඒ තියෙන දුක් වලට යම් යම් පිළියම් කරන්නට පුළුවන්. වෛද්‍යවරුන්ගෙන් පිළියම් ගන්න පුළුවන්, ධනෙන් පිළියම් ගන්න පුළුවන්, රැකියාවෙන් පිළියම් ගන්න පුළුවන්, දේපළ වලින් එකිකලින් පිළියම් ගන්න පුළුවන්. නමුත් මේ නාම රූප දෙකෙහි තියෙනවා කවදාවත් අවසන් කරන්න බැරි ඉන්හෙරිටඩ්. ඒකේ ගැබ්වෙච්ච දුකක්. එතන මරණය, දිරීම, ලෙඩවීම, ප්‍රිය විප්‍රයෝගය, අප්‍රිය සම්ප්‍රයෝගය මේ වලින් ගැලවෙන්නට ක්‍රමයක් නැහැ පිටත. ඒක වළක්වන්නට බෑ. තාවකාලිකව යම් යම් පැලස්තර ගැහුවට මේ නාම රූප දෙක සිත කය දෙක ලබනවා කියන්නේම මේ දුක් ටික ලැබෙනවා කියන එක. ඒකත් එක්ක හැඟවිලා ඉන්නවා. ඒක ඒකත් එක්ක ලැබෙනවා කියන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ උපදේශය තමයි මේ සකල දුක්ඛයෙන් ගැලවෙන්නට ඕන නම් එක විදියයි තියෙන්නේ. ඒක අපි කැමති වෙන එකක් නෙවෙයි. අපි ඒක ruci වෙන්නේ නැහැ. උනාසික පිළියම තමයි. එහෙනම් ඉපදීම වළක්වන්නට ඕන. අපි මතක තියාගන්න එක සත්‍ය ruci කරන පිළියමක් නෙවෙයි. ඒ නිසා තමයි ගැඹුරු ධර්මය අහන්නට අපේ සිත නැඹුරු වෙන්නේ නැත්තේ. හොඳට මතක තියාගන්න. නැඹුරු වෙන්නේ නැත්තේ ඒකයි. ඒක නම් උදාහරණයක් කියන දැන් තම පෞද්ගලිකව තම තමන් හිතන් උත්තර දෙන්න ඕනේ. සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ නැත්නම් සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයෝ මහා විනිෂ්ක්‍රමණය සිද්ධ කරලා දුෂ්කර ක්‍රියාව කරලා මධ්‍යම ප්‍රතිපදාවෙන් සත්‍ය සොයාගෙන බරණැස ඉසිපතන මිගදායේදී දේශනා කළා නම් ඒ කියන්නේ පළවෙනි දේශනාව ධම්මචක්කය කියන්නේ ඒකනේ. තමන් අවබෝධ කළ සත්‍ය ලෝකෙට දේශනා. ඒක සතරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒලා දේශනා කරන්නේ. ඒක ධම්මචක්කය කියන්නේ. මේ දේශනා කරනකොට දුකේ නැති කිරීම දේශනා කරානේ. ඔතන හිතන්න. මොකද දුකේ නැති කියන්නේ යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටි නිස්සග්ගෝ මුත්‍යනාව. ඒකයි තෘෂ්ණාවගේ අනුත්පාද නිරෝධය කියන්නේ තෘෂ්ණාව නැති කිරීම තුළින් උපදින්නට නියමිත සියලු ස්කන්ධයන්ගේ මිදීම. එන උප්පත්තිය නැති ජාති නැති කිරීම, උප්පත්තිය නැති කිරීම. එතනින් පස්සේ ස්කන්ධය උනේ නාම රූප නැහැ. බැරි වෙලා හරි උන්වහන්සේ මෙහෙමත් දේශනා කරන්න. ඔන්න හොඳට බලන්න. ස්කන්ධයන්ගේ ඉපදීම නැතිවීමෙන් සියලු දුක. නාම රූප දෙකට නම් සිතට කයට නම් මේ සියලු දුක් තියෙන්නේ. ඒ දෙකෙන් මිදුණා නම් දුකින් මිදුණා. ඒක හරි ලොජික් එක හරිනේ. තර්කේ හරි. හැබැයි උනස් දේශනා කරා නම් හැබැයි මතක තියාගන්න තව මෙහෙම භවයකුත් තියෙනවා. ඒ භවයේ ඉපදුනාට පස්සේ අර කියපු කායික මානසික දුක් කිසිවක් නැහැ. ලෙඩවීමක් නැහැ, දෙරීමක් නැහැ. මරණයකුත් නැහැ. සදාතනිකව සැප විඳ විඳ ඉන්න පුළුවන්. දුකේ නිරෝධය කියන නිවනක් තියෙනවා. සදාතනික ස්වර්ගයක් තියෙනවා. මොකද්ද ඔබ තෝරගන්න? හිත. සදාතනික ස්වර්ගයද නිවනද? හිතින් අහන්න. සමහර කෙනා නිවන කියලා අවංකව හිතන. නිවනේ කිසිදු ස්කන්ධ දුකක් නැහැ. අර කියපු දිරීම, මැරීම, ලෙඩවීම අර භවේ නැහැ. අරමුණු ගනිමින් හැමදාම සතුටින් ජීවත් වෙන්නට පුළුවන්. ඒ තමන් කැමති අය එක්ක හැමදාම ඉන්නට පුළුවන්. අකමැති නම් වෙන්නලා වෙන අය එක්ක කැමති දිගටම ඉන්න බැරි නම් කැමති පරිදි ඉන්නට පුළුවන්. සදාතනිකයි භවය. දුක්ඛයක් නැහැ. අපායේ දුක්ඛයක් නැහැ. මැරෙන්නේ නැහැ ඒ භවෙන්. මොකද්ද ඔබ තෝරගන්නේ? නිවනද ස්වර්ගයද? සමහරු කියනවා නිවන, සමහරු කියනවා ස්වර්ගය. හොඳට හිතලා බලන්න. එච්චර නිවනට කැමති නා. අයින මේ දින උත්තරට උත්තර දෙන්න. හරි. ඔන්න බලන්න. හරි. නිවනට කැමති අපි දන්න අපි නිවන. ඒක නිකන් ආසවක්කයා වහන් හොතු කියලා. හරි. මේ ටිකට උත්තර දෙන්න බලන්න එහෙනම්. නිවන කියන්නේ සියලු අනුප්පන්න ස්කන්ධයන්ගේ නිරෝධයනේ. නිවන සැපක් වෙන්නේ ස්කන්ධය දුක් නිසානේ. ඒ කියන්නේ නාම රූප දෙක දුක් නිසානේ. නිවන සැප වේ. ඒ කියන්නේ නිවන සැප කියන්නේ නිවන සැපයක්. නමුත් නිවන නාම රූප දෙක දුකයිනේ. නිවනට සාපේක්ෂව උතර පැහැදිලිව නිවන තමයි දුක්ඛේ නිරෝධය. උතර නිවන සැප වුනේ නාම රූප නිසා නෙවෙයි. නිවන කියන එක පරම සැපයක්. නමුත් නාම රූප දෙක දුකයි. දැන් ඔන්න බලන්න. ඒක උපදින්නට තියෙන නාම රූපද මේ භවයේ තියෙන නාම රූපද මොකක්ද දැනන්නේ? නාම රූප සියල්ල දුකයි. අතීතය, වර්තමානය, අනාගතය සියල්ල එහෙමයි. දැන් ඔන්න බැරි වෙලා හරි මෙතනට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඔබට සැකේකුත් නැහැ. දැන් මේ බණ කියන තර උන්වහන්සේ කියලා හිතන්න. උන්වහන්සේ කියනවා හිතන්න මේ උපකල්පනයක් මේ කියන්නේ වැඩ කරන thought experiment කියලා. හරිනේ. උන්වහන්සේ බැරි වෙලා හරි මෙතන ලොකු වලක් මවනවා. ගැඹුරු වලක්. උන්වහන්සේ කියනවා පොඩි වෙලාවයි දෙන්නේ මේකට දැන් පැන්නොත් රහත් වෙලා එක්කෙනෙහිම් පිරිනවම් පානවා. දුක අවසානයි. දුක නිදර ආය අවස්ථාව හම්බෙන්නේ. ඔබ දැන් පණිනවද නැද්ද? දුවගේ මගුල ඉවර වෙලා පණින්නම් කියනවද? ගෙදර වහලේ ගහල ඉවරලා පණින්නම් කියනවද? තාම කුඹුරේ අස්වැන්න නෙලාගෙන මේ පාරේ අස්වැන්න නෙලලා පණින්නම් කියනවද? හිතන්නේ. අය ගෙදර නැයිද? ඉවරයි කතා මෙතනින්. අය ගෙදර ගිහිල්ලා උයන්නද? අය අදරුව බලාගනින්න මහත්යට කැම කතා නේද? ස්කන්ධ කියන්නේ එහෙමනේ. උයන කන්ද දුකයි, නිදාගන්න ස්කන්ධ දුකයි, අය මොකද දරුවල්ගේ ස්කන්ධ දුකයි. අය කතා නෑනේ. ස්කන්ධ කියන්නේ නාම රූප කියන නාම රූපද ඇත්ත කතාව. ඉතින් මේ සකල දුකෙන් මිදෙනවද? නැවත උපදින්නෙත් නෑ. ඉන්නට නියමිත මහා දුක්ඛ ස්කන්ධයක් තුන එකෙන් මිදෙනවා. මෙන්න අවස්ථාව. තප්ප විනාඩි 5යි දෙන්නේ. පයින් අනෙක් කෙනෙක් අදවසන පයින්නවයි කියලා. ඈ මම ගෙදර වැඩ බලාගන්න ඊට පස්සේ ඈ අනේ එතකොට බලන්න සාදු එහෙම පණින්න පුළුවන් අය ඉන්නවා මං කියන්නේ නැහැ නැහැ කියලා සමහර කෙනෙක් ඉන්නට පුළුවන් ඒ කැමැත්ත තියන අය නම මලක තියලා බලාගන්න ඒකට මොනවා හරි සිතිවිල්ලක් එනවා නම් ඊළඟට මොකද්ද ඊළඟට මොකද්ද ඊළඟට මොකද්ද කියලා මේ තමයි නිවනට තියෙන අකමැත්ත මලද දැන් නිවනට තියෙන අකමැත්ත ගියයි විතරක් නෙවෙයි පැවිදි ස්වාමින් වහන්සේලාත් බහුතරයක් මේකට පණින්න නැති අද මොකද ඇයි තියෙන පන්සල හදන්න තියෙනවා එහෙම තියෙනවා ශාසනය රැක ගන්න තියෙනවා එහෙම තියෙනවා ඈ මට කියන්න උනුනේ නිර්වාණ ධාතුව කියන එක බුද්ධ වචනේ වුණාට ඒකට විරුද්ධව අපි හිතන්නේ ඒකයි බුදු වෙලා ධර්මයේ දේශනා කරන්න යද්දී එකපාරට දේශනා කරාද නෑ පසුබට වුණානේ කිච්චේන මේ අධිගතං අලන්දානි පකාසිතුං රාග දෝෂ පරේතේහි නායං ධම්මෝ සුසම්බුද්ධෝ එමයි කිව්වේ කිච්චේන මේ අධිගතම මේක බොහොම මාරුවෙන් අවබෝධ කරේ සාරා සංකේය කල්ප ලක්ෂයක් ඇස්සිස්මස්ලේ දන් දෙමින් ඉතාම දීර්ඝ කාලයක් ඇවිල්ලා මේක මම තනියම අවබෝධ කරා අලන්දානි පකාසිත ඒක දේශනා කරන තේරුමක් නෑ ඇයි රාග දෝෂ පරේතේහි නායං ධම්මෝ සුසම්බුද්ධෝ තමන්ගේ දීපල වලට වස්තුවට පවුලට සමාජයට තමන්ගේ රූපයට ඇලිලා බැඳිලා ගැලිලා ඒකේ ගිලිලා ඉන්න මේ සත්වයාට මේ ධර්මය අවබෝධ කරගෙන නිවන සැපයි කියලා ඒ නිර්වාණයට පත්වෙන එක ලේසි නෑ මේක අතහර ගන්න අමාරුයි පටිසෝත ගාමින් නිපුණං ගම්බීරං බුද්ධ සංඝනු මේක අවබෝධ කරන්න පීනන්නට ඕනේ එහා පැත්තට කපාරමේ කරන්න බෑ මේකට අතහරින්නට ඕනේ දන් දෙන්නට ඕනේ සිල් රකින්නට ඕනේ කෙලස් බැහැර කරන්නට ඕනේ හුරු පුරුදු නැති කරගන්න මේක පටිසෝත ගාමි උඩුගම් බලා පියා 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 පීනන ගමනක් තියෙනවා ඒ වගේම නිපුණං ගම්බීරං දුද්දසං අනු අතිශය දැකීමට දුෂ්කරයි මේ නිර්වාණ ධාතුව රාග රත්තාන දක්ඛින්ති තමෝ කන්දේන ආවුඨා රාගයෙන් ලෝභයෙන් රත් වෙච්ච සත්වයා මෝහයෙන් අන්ධ වෙච්ච සත්වයා මේක අවබෝධ කරන්නේ නැහැ මේ බුද්ධ වචනයක් මේ තියෙන බහුතරයක් සත්වයාගේ හිත තියෙන්නේ මේ කාම සම්පත්තිය කෙරෙහි මේක යන්න අපි අද නිවනට පත් වෙනවා කියලා කැමැත්තෙන් හිටියත් මතක තියාගන්න ඒකටම අගය කරනවා නමුත් එක පාට හදිස්සියේ කවුරු හරි තුවක්කුවක් කරා මූණට එල්ල කරොත් බය වෙන්නේ නැද්ද? ගැස්සෙන්නේ නැද්ද? මොකක්ද ඒකට හේතුව? නාම රූප දෙක කෙරෙහි තියෙන බැඳීම පිටත. අපි නිවන් දැක්ක එක හොඳයි නිවන් දකින්නට උත්සාහය දෙන ඕනකම තිබුණා. ඒ ඕනකම උඩින් තියෙන ඕනකමක්. අපේ අනුසය මට්ටමින් අප්‍රහීන මට්ටමින් අපි මේකට බැඳිලා ඉන්නේ. ඒක නැති වෙන්නේ රහත් වෙනකොට. අනාගාමි වෙනකන් සසලත් එක්ක සම්බන්ධයි. ස්කන්ධයන්ගේ දුක සම්පූර්ණයෙන් දැනගෙන නැහැ. ඒ නිසා මතක තියාගන්න නිවන් දකින්න බලවත් ආසාව තියෙනක හොඳයි ඒක තියෙන්නට ඕනේ. නමුත් එපමණකින් ඔබගේ ඔබ ආසාව නැති කෙනෙක් නෙවෙයි. ආසාව නැතිවීම යනු තමන්ගේ නාම රූප දෙක කඩුවකින් දෙකට පැලුවත් රූපකය තැතිගැන්මක් භයවීමක් සන්ත්‍රාසයක් ඇති නොවනවා නම් අන්න නාම රූප කෙරෙහි ආසාව දුර වෙලා නිර්වාණ ධාතුව පිලිසරණ කොට සලකලා නාම රූපයන්ගේ නිරෝධය උට සැපයක් ඒ කියන්නේ මරණයක සැපයක් කියන එක නැවත නූපදීම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන සැපයක් ලෙස තේරුම් ගත්ත කෙනා ඒ නිසා මතක තියාගන්න මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය ලෝකයාට ප්‍රිය ධර්මයක් නෙවෙයි. එතන කතාව. ඒ නිසා අපි අගේ කරනවා ඒ බණ අහන්න එන පිරිස. බණ අහන්න එනවා යනු යම් හෝ මේක තේරුම් අරගෙන මේ මාර්ගයේ යන්න ඕන කියලා අදහසක් තියෙනවා. ඒක හොඳයි. ඇවිල්ලා පැයක් හමාරක් සම්පූර්ණයෙන් බණ නොතේරුණාක් මතක තියාගන්න. ඒ බණ ටික අහලා මොකක් හරි තේරුම් ගන්න උත්සාහත් වෙනවා කියන්නේ එකෙන් ගම්‍ය වෙනවා. මේ කාම සම්පත්තියෙන් සිත බැහැර කරගන්නට යම් උනන්දුවක් උත්සාහයක් ඒ සත්වයා තුළ තියෙනවා කියන එක. ඒක හොඳ දෙයක්. ඉතාම හොඳ දෙයක්. නමුත් අපේ අභ්‍යන්තරයේ තියෙන්නේ මතක තියාගන්න නාම රූප වලට කැමති. මම අර වලට පන්න උපමාවට පොඩ වෙනස් කළා කියන්නම්කෝ බලන්න. ඕ පණින එක කතාව ඇත්තටම මෙතන මැව්වොත් මතක තියාගන්න බහුතරයක් පණින්නේ නැහැ. එකිනෙ දෙනෙක් ඉන්න බුණා මම නැහැ කියන්නේ. ස්වාමීන් වහන්සේ බහුතරයක් පරින්නේ. ඒක ඇත්ත. මම පොඩ උපමා වෙනස් කරනවා. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා රතු පාට පෙත්තක් දෙනවා. ඈ නේ උපමාවන්නේ මේ ගන්න එපා මේ මෙහෙම රහත් පෙති වෙලා රහත් වෙනවා කියලා නෙමෙයි කියන්නේ. අරනේ. මේ රතු පාට පෙත්තක් දෙනවා. උනාස් කියන මේ පෙත්ත බිව්වොත් සියලු කෙලෙස් නැසෙනවා. එකෙනෙහි රහත් වෙනවා. හැබැයි දන්නවනේ රහත් වුණොත් මොකද වෙන්නේ මොකද? ගිහි ගෙදර වාසයක් නෑ ඉතින් ඒක ඇත්ත. එදා මහණ වෙනවා.
ඉවරයි. ගෙදර සම්බන්ධතා, දුවල පුතාල ඔක්කොම ගිහි බන්ධන කරලා එතනයි. කෙලෙස් නැහැ ඉතින්. මේ බන්ධනේ එන්නේ නැහැ. අපි මේ අපි වගේ බලෙන් අතහරනවා නේ. ඒක කෙලෙස් උපදින්නේ නැහැ. මේ පෙත්ත බොනවල ගොඩක් හාමුදුරුවෝ නම් පෙත්ත බොනවා. ඇයි ප්‍රශ්නයක් නැහැ. හරි. එකව බදරු මුළු පුරෝ ගෙවල් දොරන් නෝනල කවුරුත් නැහැ. හොඳට rahat වෙලා පන්සලත් කරගෙන සාසනෙත් රැකගෙන ඉන්න පුළුවන්. ගිහියෝ බහුතරයක් වෙන පෙත්තක් නැති වේද කියලා හිතනවා. හැබැයි බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කොළපාට පෙත්ත බිය දීලා කිව්වොත් මේක ගත්තොත් සෝවන් වෙනවා කියලා. පෙරලගෙන ඇවිල්ලා බොන්නේ අනිවාර්යයෙන්. ඇයි ඒ? එතැන් පසු සතර අපා දුක නැහැ. මේ ඉන්න ගෘහ ජීවිතෙත් ගත කරන්න පුළුවන්. හරි නේද? ඕකනේ කතාව, ඇත්ත කතාව ඕකනේ නේද? ඔබ රතු පාට පෙත්ත බොන්න කැමති වෙන්නේ නැත්නම්, වලට පරින්න කැමති නැතුව නිල් පාට කොළ පාට පොත්ත පෙත්ත බොන්න කැමති කියන එකේ තේරුම නිවනුත් ඕනේ. ඇයි? සතර දුකෙන් අපා දුකෙන් මිදෙන්න ඉන්න පින දුකේ මේ ජීවිතේ ටිකක් සතුටින් ඉන්න ඕනේ ධර්මණු පුරෝ එක්ක. ඕකනේ ඇත්ත කතාවේදී ඕක තමයි කාමාශාව කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. තේරුම් ගන්න. ඕක තමයි කාමාශාව කියන්නේ. ඕක තමයි භවයට කැමැත්ත කියලා කියන්නේ. ඒ නිසා මේ බුදුවරයෙක් ඇවිල්ලා මේ නිවනේ ඔප්ෂන්ස් තුන දෙනකොට පවා අපි තෝරන්නේ කාමාශාව සහිතව නිවනටපත් වෙන්න. ඒ තරම් දරුණුයි පින්වතුනි තෘෂ්ණාව කියන එක. මට කියන්න ඕන උනේ දැන් ওই පින්වතුන්ට නිවන කියනකොට සාදුකාර දෙනවා. නව මතක තියාගන්න මේ නිර්වාණ ධාතුව නාම රූපයන්ගේ Nirodha මතු නූපදීම කියන එක සත්වයා භය කරවන දේශනාවක්. කෙලෙස් සහිත සත්වයා නිවනට තරම් වෙන දෙයකට භයවන්නේ නැහැ. ඒ නිසා තමයි ස්කන්ධ ධාතු ආයතන ආර්ය සත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම නිර්වාණයේ ගුණ මෙන්න මේ කියන දේවල් කතා කරනකොට ඒ ධර්මය අහන්නට බොහෝ දෙනාගේ හිතේ රුචියක් ඇති වෙන්නේ නැහැ. ඒ රුචිය සමහරුන්ට ඒක අහන්න ආසයි. නිවනේ ගුණ අහන්න ආස සමහරුන්ට තියෙනවා. සසර දුක අහන්නට නිවනේ ගුණ අහන්නට කැමති සමහරු. ඒතරම් දියුණු මට්ටමක්. සමහරුන්ට ඒක අහන්න බෑ. සමහරුන්ට ඒ අනාත්මයි මෙතන සත්වේ පුද්ගලෙක් නෑ මේ භව ගමන නිස්සාරයි කියලා කියනකොට ඒ වෙලාවේ උන්ට ද්වේෂයක් ඇති වෙනවා. අමනාපයක් ඇති වෙනවා. මොකක්ද කියන්නේ ඔබ වහන්සේලා? කියන්නේ මොකක්වත් මේකේ තේරුමක් නැද්ද? දෙන මොකද්ද මේ? ඒ තරම් මේකට විරුද්ධව ගැටීමක් ඇති වෙනවා. ඒක ප්‍රකාශ නොකරත් හිත ඇතුලේ. සමහරුන්ට එහෙම නැහැ. සමහරුන්ට දැනෙනවා, "ඔව් ඇත්ත මේ කියන කතාව. මට බැඳීම් තිබුණට, ඇලීම් තිබුණට මේ නාම රූප දෙක දුකයි, සසර දුකයි, නිවන තමයි සැපේ" කියලා මොකක් හරි අවබෝධයක් නිකන් කැමැත්තක් හරියට තියෙනවා. නමුත් ඒ ප්‍රතිපදාවේ නියැලෙන්නට මැලි වෙනවා. ඒ ප්‍රතිපදාව කල් දානවා. ඒත් නිවනට තියෙන අකමැත්ත මොකද? සසරට තියෙන කැමැත්ත. සසරට කැමැති වීම යනු නිවනට අකමැති වීමයි. ඒකයි දෙකක් නෑ ඒකේ. සසරට කැමැති වෙනවා කියන්නේ ස්කන්ධයන්ට කැමැති වෙනවා කියන එක. නිර්වාණ ධාතුවට විරුද්ධ වීමක්. නිවනට කැමැති වීම යනු සසරට අකමැති වීම. ඒ නිසා පුහුණුවට ප්‍රමාද වීමත් මතක තියාගන්න. නිර්වාණ ධාතුව එක විදිහකට ප්‍රතික්ෂේප කිරීමක්. නිර්වාණයක දීර් ප්‍රතික්ෂේප කිරීම. ඒ නිසා මේ ගැඹුරු ධර්මය අහන්න අපිට. නමුත් ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ ඔන්න ඔය කියන දුක්ඛ නිරෝධයට. මේ තථාගතයන් වහන්සේ තමයි ඒකායන පිහිට ඒකායන සරණ කියන අදහස ඇති කර ගැනීම. ඒක නිවන් මාර්ගය මන් සම්පූර්ණ විස්තර කරන්න යන්නේ නැහැ. ඒකේ තුන දීර්ඝ ගුණාක් දේශනාව දීර්ඝ වෙනවා. නමුත් මේ නිවන් මාර්ගය තියෙන මූලික සම්දිස්ථාන කීපයක් තියෙනවා. එකක් තමයි ඉස්සලාම තේරුම් ගන්නට ඕනේ කර්මයක් නිසා මැරිලා උපදිනවා කියලා. උපදින සත්වයා දවසක මිය යනවා. සහ සදාතනික භවයක් තිබිය නොහැකි කියන මේ තර්කය වැටහිලා තියෙන තොන් ඉස්සලා. එහෙම නැත්තම් සත්වයා හොයන්නේ හාමුදුරුවනේ මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන් භවයක් නැද්ද කියලා. හිතා හිත හොයන්නේ අපි. ඉස්සලා තේරෙන්නට ඕනේ එහෙම භවයක් නැහැ කියන මේ ලොජික් එකම මුලින් මේක පටන් ගත්තේ. ඊට පස්සේ සත්වයාට ඒක තේරෙනකොට ඒක හිතට කාවැදිනම තේරෙනවා. එහෙමනම් මම උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා මේක දිගටම යනවනේ හැමදෙරෙම. ඔව්. දිගට දිගට යනවා. මේක අවසානයක් කොතනද? අවසානයක් නෑ මේක. මේක දිගට දිගට යනවා. මේක ආරම්භයක් නෑ. මේක අවසානයක් නෑ. ඒක ඇයි අනවරාග්‍ර සංසාරය කියලා. අග්‍ර රහිත සංසාරය. මුල අග නෑ. මේක දිගට 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 සැරිසරන. මේ තමයි මේක හැටි. එතකොට දිගින් දිගට දිගින් දිගට යනකොට දැන් තේරෙන්න ඕනේ. එහෙමනම් ඊට පස්සේ මොකදද හොයන්නේ? ඊළඟ ප්‍රශ්නේ. ඒකත් කියලා ඉන්නට ඕනේ. මරි මරි ඉපදී ඉපදී යනවනේ. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතර අපායම යනවා කර කර. බැරි වෙලා හරි ඒකත් හිතන්න. මේ සංසාරේහි සතර අපායක් තිබුණ නැත්තම් තියෙන්නේ මනුෂ්‍ය ලෝකයි දිව්‍ය ලෝකයි විතරයි. නිවන් යන්න කැමති වෙනවද? මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම විතරයි. කැමති වෙද නිවන් යන්න? භාගයට භාගයක් අඩුවේ. සමහර වෙත් අකම කැමති වෙයි. භාගයට ඉන මතක තියෙන සතර අපාද ඊට පස්සේ අපි බලනවා මේ සංසාරයේ වැඩිපුර තියෙන දුකද සැපද? ඔකත් බලනවා අපි. මේ සංසාරයේහි දරුණු දුක් තියෙනවද නැද්ද? එතකොට තේරෙනවා තිරිසන් සත්වයාගේ දුක. ප්‍රේත ලෝකයේ දුක දිවස්ලාභී ඥානවන්තයෝ බුදුවරු ස්වාමින් වහන්සේලා බලලා කියනවා මෙන්න මේ වගේ දුක්ඛයන් මේ සංසාරයේහි පවතිනවා, මේ ලෝක ධාතුවේ පවතිනවා. ඒ විශ්වාසය ඇති වෙනකොට Tamanටත් යම් කිසි ප්‍රමාණයකට තේරෙනකොට වැටෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ සසර මෙරි මෙරි ඉපදී පිදී යන ගමනේ අර කියපු මහා දුක්ඛයන්ටත් නැවත නැවත ප්‍රාප්ත වෙනවා, වැටෙනවා. ඒවට වැටෙනවා. එහෙමනම් මේකෙන් ඈතර වීමක් අවශ්‍යයි කියන අදහස එනවා. ඒ අදහස එනකොට මතක තියාගන්න මුලින්ම මොන දැන් ගැඹුරු ධර්මයට ප්‍රවේශ වෙනවා. එතන තේරුම් ගන්නවා මෙතන සත්වයක පුද්ගලයක ආත්මයක් මම කියලා ගත යුතු සාරයක් නැහැ. පවතින්නේ නාම රූප දෙකක් පමණයි, සිතක් හයක් පමණයි. ඒ නාම රූප දෙකක් මොහොතින් මොහොත ඉපදෙමින් බිඳෙමින් ඉපදෙමින් බිඳෙමින් පරම්පරා වශයෙන් පවතිනවා කියන එක තේරුම් ගන්නවා. ඒ වගේ මේ නාම රූපයෝ දෙවියෙක් විසින් මැව්වා නෙවෙයි, හේතුන් නිසා හටගනිමින් හේතු පවතින තාක්කල් මේ නාම රූප පරම්පරාව දිගින් දිගට යනවා කියන එක තේරුම් ගන්නවා. ඊළඟට උ තේරුම් ගන්නවා මේ හේතුන් නිසා හටගෙන සත්වේක් පුද්ගලෙක් ආත්මයක් නොවන නාම රූප දෙක ඉපදෙනවා බිඳෙනවා ඉපදෙනවා බිඳෙනවා. ඒ නිසා මේ නාම රූපයෝ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ ලක්ෂණ තුන තේරුම් ගන්නවා. මේ තුන තේරුම් අරගෙන නැවත නැවත මානසිකාර කරනකොට මේ අවබෝධය පුළුල් කරනකොට පුතුල කරනකොට අන්න මේ සසර කෙරෙහි කලකිරීම ඇති වෙලා සසරට බැඳ තබන තෘෂ්ණාව දුර වෙලා මතු උපදින්නට නියමිත දුක්ඛ ස්කන්ධයන්ගෙන් අපි මිදෙනවා. මේ තමයි නිවන් මාර්ගය. මේ තමයි මේකේ තියෙන ගැඹුර. මේක පින්වතුනි ලෝකයට මතු කරලා දේශනා කරනවා කියන එක ලේසියි. අපි අද මේ හොඳට ලොකුවට මේක කියන්නේ බුදුවරයෙක් මේක දේශනා කරපු නිසා සහ ඒ දේශනා මාර්ගය අනුව පිළිපදින නිසා. නමුත් කවුරු හරි මේක මුලින්ම මතු කරලා පෙන්වන්නට ඕනේ. කවුරු හරි කෙනෙක් ඉන්නට බෑ මේක එළියට ගන්න. නිකම් මේක ආකාසාත්මිකව ආව නෙවෙයිනේ. මේක මතු කරලා මේ සත්‍ය කතාව සත්වේ පුද්ගලයක ආත්මයක් නැහැ, නාම රූප දෙකක් තියෙන, ඒවත් ඉපදෙනවා බිඳෙනවා, ඒවා පරම්පරා වශයෙන් දිගින් දිගට යනවා හේතු නැති කල්ලි, සහ ඒ දුක ඉන්නට නියමිතයි, ඒ දුක අවසන් කරන්නට නම් හේතු ගලවන්නට ඕනේ කියන මේ කතා ප්‍රවෘත්ති, මේ සිද්ධාන්ත හතර, මේ සිද්ධාන්තය නිවන මේක ප්‍රකාශ කරන්නට ඉස්සල්ලාම මේක අවබෝධ කරපු කෙනෙක් ඉන්නට ඕනේ. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ මේක දීර්ඝ තනියම මේක තනියම තේරුම් ගන්නවා කියන එක ලේසි නෑ පිටුතුනි. මේක බණට කියලා තේරුම් ගන්න එක ලේසි නෑ නේ. බණට කියලා අහලා පුරුදු කරලා මේක හිතට කාවද්දාගෙන මේ සත්‍ය අවබෝධ කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. මේක පෙර නොයසු නොයරු කෙනෙක් තරුණෙක් ඇවිල්ලා තනියම ගහක් යට ඉඳගෙන මේක තනියම අවබෝධය. අපි තනියම ගලයක් අවබෝධ සැකේනවනේ අපිට. මේක හරිද වැරදිද දැන් බලන්න. මේ ඔක්කොම සැක සංකා දුරු කරගෙන විශිෂ්ට නුවණින් මේක අවබෝධ කරගෙන ඒ විතරක් නෙවෙයි. ඒක වචනයට නංවලා ලෝකයට දේශනා කිරීමට සමර්ථ පුද්ගලයෙක් ලෝකේ පහළ වීම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. යුගයක් යුගයක් පාසා සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඉතාම දුර්ලභ ලෙස යුග යුග ගත වෙලා යුගයක් කියන්නේ තාල් දීර්ඝ කාලයක් යුග යුග ගත වෙලා කලින් කලට ලෝකෙහි මේ සත්‍ය අවබෝධ කරන මහා පුරුෂයෝ ලෝකේ පහළ වෙනවා. මේ ගත වෙච්ච සාරා සංකේය කල්ප ලක්ෂය කියන ඉතාම දීර්ඝ කාල පරිච්ඡේදයේ තුල පිටුනේ මේ දේ සිද්ධ කරපු පුරුෂයෝ 28 දෙනා ඉඳලා තියෙනවා. 28 දෙනා ඉඳලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් දේශනා දුල්ලභෝ බුද්ධපාදෝ භික්කවේ ලෝකස්මි දුල්ලභෝ භික්කවේ බුද්ධපාදෝ ලෝකස්මි. මහණෙනි මේ බුද්ධෝත්පාදයේ කියන එක ලෝකේහි අතිශයින්ම දුර්ලභයි. ඒ බුද්ධෝත්පාදේ ලැබිලා තමයි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. බුදුන් සරණ යනවා කියන්නේ මේ කියපු මහා දුක්ඛස්කන්ධයෙන් සදහටම මිදීමේ මාර්ගය උන්වහන්සේගේ උන්වහන්සේ අනුගමනය කිරීමෙන් උන්වහන්සේ අනුකරණය කිරීමෙන් තමයි මේකෙන් ගොඩ යන්නට පුළුවන් කියන විශ්වාසය ඇති කර ගැනීම. ඊළඟට තියෙන්නේ බුදුන් සරණ ගියා නම් ඉතිරි සරණ දෙක අපහසු නැහැ. හොඳටම හිතන්න. ඉතිරි සරණ දෙක අපහසු නැහැ. හැබැයි මේ බුදුන් සරණ යෑම සඳහා යමක් තේරෙන්න එපේ. නිකම් මේ එකපාර්ට් බුදුන් කියලා එහෙම යන්නේ නැහැ. මේක තේරෙන්නට ඕනේ. කරුණ වැටහෙන්න ඕනේ. එතකොට තමයි මේ සරණ පිහිටන්නේ. එතකොට තමයි මේ සරණේ අපි ස්ථිරවන්නේ. ඒකේ බැසගන්නේ. ඒ සඳහා උන්වහන්සේ දේශනා කරපු ධර්මය ඇහෙන්නට ඕනේ. එහෙමනේ සූත්‍රවල තියෙන්නේ සමහර වෙනස් මත දරපු බ්‍රාහ්මණයෝ බුදුන් ළඟට ඇවිල්ලා බුදුන්ගෙන් බණ ටික අහනවා. බණ ටික අහනකොට තේරෙනවා මේ ධර්මය නම් නිවැරදි ධර්මයක්. මේක මට තේරුණා. ඊට පස්සේ මොකද නික්කුජ්ජිතං මා උක්කුජ්ජෙය්‍ය පටිච්චන්නං මා විවරෙය්‍ය මූලස්සවා මග්ගං ආචික්කෙය්‍ය අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්කින්තිතියා. යටිකුරු දෙයක් උඩුකුරු කළා වගේ ස්වාමීනි. වැසුණු දෙයක් විවෘත කළා වගේ ස්වාමීනි. මාර්ගයේ මුලා වෙච්ච කෙනෙක්ට මාර්ගයේ කිව්වා බඳුයි ස්වාමීනි. පහනක් ඔසවාගෙන දරා සිටියා වගේ ඇසැත්තෝ රූප දකිත්වා ලෙස ඔබවහන්සේගේ ධර්මයේ බඳු එකක්. ඔබවහන්සේ කට්ටියට මේක පිළිගන්න 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 කියලා ඒත්තු ගන්නේ නැහැ. මා විශ්වාස කරන්න මා විශ්වාස කරන්න මාව සරණ යන්න කියලා කීවේ නැහැ. එහෙම බණ කියන්නේ බුදුවරු. බුදුවරු කියන්නේ ලෝකයේ තියෙන ධර්මතාවය ප්‍රකාශ කරන අච්චරයි. නිවැරදි කියන්නේ ප්‍රකාශ අවබෝධ කරපු දේ ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරනකොට ඥානවන්තයෝ සමහර ඥානවන්තයෝ පිරිස අතර මේක තේරුම් ගන්න සමහරුට තේරෙන්නේ නැහැ. සමහරු බැල බැල යනවා. ඒ කියේ තේල පජ්ජෝතං වා ධාරෙය චක්කුමන්තෝ රූපානි දක්කින් තීති. තෙල් පහනක් දරාගෙන සිටන ඔසවාගෙන සිටිනවා. මොකද අදහස? ඇස් තියෙනවා නම් පෙනේවා. ඇස් තියෙන අය දකී කියලා අවසන් වෙනවා. ඇස් නැති කෙනාට පේන්නේ නැහැ. ස්තියනයිට මෙන්න මේ කියපු දේවල් ටික තියෙනවා කියලා වැටහෙනවා. ඒ විදිහට පින්වතුනි බුදුන් සරණ යන්නට අපි ධර්මය අහන්නට වෙනවා. ධර්මය තේරෙන්නට වෙනවා. ධර්මයේ යම් ප්‍රමාණයකට වැටහෙන්නට වෙනවා. ඒකෙත් කරුණක් කියලා ඉන්නට ඕනේ. අද ඉන්න බෞද්ධයන්ගෙන් බහුතරයක් අපි සියලු දෙනාම හොඳට හිතන්න බුදුන් දහන් සඟුන් සරණ ගියේ බණ අහලද අම්මලා තාත්තලා සරණ යන්නේ නේද? ඇත්ත කිය. මොකද? බනහලා පොඩි කාලේ දහම් පාසලේ එක වසරේදී බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කිව්වේ නැද්ද? අද දැන් නේ මං අහන්නේ මුලින්ම තිසරණයේ සරණ ගිහිල්ලා මල් පහන් පූජා කළේ මේ ත්‍රිපිටකය කියවලා බණක් අහලා ඔව් මේක තමයි ධර්මය කියලා අවබෝධ කරගෙනද? නැත්නම් අම්මලා පන්සලට දගෙන ගියා. කොහොම මෙන්න බුදුන් වඳින්න කියලා කිව්වා. ගාථා ටික හුරු කරා. ඒක වැදලා ඒක හුරුවට දුනේ. මොකද්ද කතාව? ඒකනේ කතාව. එන ඇත්ත කතාව. හරි. ඒක වරදක් නෙමෙයි. මම මේ වරදක් කියන නෙමෙයි ඒකට. බහුතරයක් දෙනා පස්සේ කාලේ බණ අහලා හොඳ බෞද්ධයෝ වෙන්න ඔය පිංගුතුන් දැක්කම බණ අහලා තේරුම් ගත්ත පිරිසක් නෝ පිළිදෙක බණ අහන ක්‍රමයෙන් මට දෙනවා යම් ธรรมයක් තේරෙන පිරිසක් නැත්තම් මෙහෙම බලන්න මෙහෙම බණ ඇහෙන්නේ. ඒතර ඒ තේරෙන භවට එන්නට පදනම වැටුනේ පොඩි කාලෙම යමක්කමක් නොතේරි නමුත් බුදුන් දහම් සඟුන් තමයි මගේ පිළිසරණ කියලා ඇතිවෙච්ච විශ්වාසය නේද? ඒකට අපි ණය ගැටි දෙමව්පියන්ට හොඳටම තේරෙනවා. අද අපේ රටේ බෞද්ධ රටවල අපිව තිසරණයට යොමු කරපු පූර්වාචාර්යවරු දෙමව්පියෝ. ඔවුන් ලොකුට ඔවුන්ට ලොකු ධර්ම දැනුමක් තිබුණද නැද්ද කියන එක වෙනම කතාවක්. ඔවුන් ධර්මයේ හිටියද නැද්ද කියන එක වෙනම කතාවක්. ඔවුන් පන්සිල් රැක්කද නැද්ද කියන එක වෙනම කතාවක්. නේ බණ කියලා දෙනවා ස්වාමීන් වහන්සේ ඒකෙන් අපි ගොඩන ස්වාමීන් වහන්සේ සිල් රකින්නවද නැද්ද කියන එක වෙනම කතාවක් නේ. ඒක වෙනම කතාවක්. හැබැයි ඒ කියන ධර්මයේ පිළිපදලා කෙනෙක් ගොඩ යන්න පුළුවන්. එහෙමනම් අපිව මේ තිසරණයට රැගෙන ආවේ හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා බහුකාර සූත්‍ර කියලා. බහුකාර දේශනාවක් කියලා. ඒක එක තැන්වල අහුවෙන්නේ අපිට. දක්ඛිනා විභංග සූත්‍ර සූත්‍රේ පාඩේ අහුවෙනවා. තවත් සූත්‍රවල හමන බහුකාර. බහුකාර කියන්නේ බොහෝ උපකාර ඇති අය. ඒ බහුකාර දේශනා පාඩවල එකක් තමයි පළවෙනි තිසරණ දායකයා බහුකාරයි. අපිට මුලින්ම තිසරණේ දීපු කෙනා බහුකාරයි. මතක තියාගන්න. අපේ නිවෙස්වල අපිට මුලින්ම අපිව තිසරණේ සමාදන් කෙරෙව්වේ ඒක ඥාන සංප්‍රයුක්තද විප්‍රයුක්තද අදාළ නැහැ. තිසරණේ සමාදන් කෙරෙව්වේ අම්මා තාත්තා බොහෝ දෙනා නැත්තම් ආච්චි සීයා ගුරු. ඒක තමයි කියන්නේ සම්මා දිට්ඨික පෞලක ඉපදීමේ තියෙන වාසනාව. සම්මා දෘෂ්ටිකයන් මැදෙහි ඉපදීමේ තියෙන වාසනාව. ඒ වරම අපි හැමෝටම ලැබුණා. මොකද හිතන්නේ වෙන ආගමක් අදහන පිරිසක් අතර ඉපදිලා මේ ඉන්න බහුතරයක් දෙනාට පුළුවන් වෙයිද ඒ නිර්මාණවාදයට විරුද්ධව හිතලා ධර්මය ඔහෙලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන ඒ ආගම අතහැරලා මේකට එයි කියලා හිතනවද අවංකෝ? නික හිතලවන්න උත්තර දෙන්න ඕනේ. හිතල බල. එහෙමයි ඉන්නව. හරි කී දෙනාද කියන්නේ මට? ආගම් අතහැරලා බෞද්ධ වෙච්ච අය කී දෙනාද කියලා කියන්නේ? ඉන්නව. මම ඒක මම නැහැ කියන්නේ නැහැ. එහෙම මෙතනත් ඉන්න පුළුවන්. අරනේ ඉතින් හොඳට සසර තේරුම් අරගෙන කරුණු කාරණා තේරුම් අරගෙන කොමන නුවණ නිසා වැටහිලා යම් යම් හේතු කාරණා නිසා පරිවර්තන බුද්ධ කාලේ බහුතරයක් එහෙමයි. ඒක තමයි බුදුන්ගේ ශ්‍රේෂ්ඨත්වය. බුදුන් යනු බෞද්ධයන්ට බණ කියු පිරිසක් නෙවෙයි. බුදුන් යනු අබෞද්ධයෝ බෞද්ධ කරෝ පිරිසක්. ඒක ලීසි නෑ. අපි අද මේ කරන්නේ බෞද්ධයන්ට බණ කියලානේ. බෞද්ධයෝ තව තවත් හොඳ මාර්ගය යොදවන එක. බුදුරජාණන් වහන්සේට එහෙම එකක් නෙවෙයි තිබුණේ. බුදුරජාණන් වහන්සේට ඔවුන් කෙරෙහි තමන් කෙරෙහි ඔවුන් තුළ තමන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරවල මේ මාර්ගයට ගන්න. ඒක ලෙහෙසි දෙයක් නෙවෙයි. හිතන්නකෝ ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුදහමක් විශ්වාස කරන්නේ නැති පිරිසකට බණක් කියලා ඒ පිරිස ධර්මයට ගත්තා කියලා පත්‍රේ පවා යයිනේ මේක. කොහොමද බුදුරජාණන් වහන්සේ සමහර අන්‍ය ආගමික පිරිසට බණ කියනවා නැගිටින්නේ මාර්ගඵල ලැබිලා. ඒ නිසා ඒ දේ ලේසි නෑ මතක තියාගන්න. ඒ නිසා අපි වාසනාවන්ත බව මතක තියාගන්න. සම්මා දෘෂ්ටිකයන් ඇතුලේ උප්පත්. ඒ නිසා තමයි ඔය පින් දෙනකොට අපේ නාවිනේ ලොකු සාමින් වහන්සේගේ හුරුවත් මමත් ඒක කරන බනට සසර වසනා අතුරු දිව්‍ය මනුස්ස සම්පත් කෙලවර සුගති සම්පද ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණ ඥානිය සම්මා දිට්ඨිය ඇතුව උපත ලබා. සම්මා දිට්ඨිය ඇතුව උපත ලබනවා කියලා කියන්නේ මහා බෝධිසත්වවරුන්ට නම් විවරණ ලැබූ මහා බෝධිසත්වවරුන්ට නම් මොන පිරිස මැද්දේ ඉපදුනත් උපතින්ම සම්මා දිට්ඨියක් පැමිණෙනවා. ආගම ශ්‍රද්ධාවක් තියෙනවා. ඒක වෙනම එකක්. ඒ උන්වහන්සේලාගේ භාවිත බහුලීකృత භාවය මතක තියාගන්න. අනිත් සත්‍යයන්ට ඒක ගරන්ටි නෑ. ඒක ඒක ඇෂුවර්ඩ් නෑ මේ කතාව. අනිත් අයට සම්මා දිට්ඨිය ලැබෙනවා කියන එකේ තේරුම මම දන්න ධර්මයේ හැටියට නම් සම්මා දිට්ඨික වීමේ තියෙන ඇෂුවරන්ස් එක රැකවරණය තමයි සම්මා දිට්ඨික පෞලක ඉපදීම පිණිස. සම්මා දිට්ඨික පෞලක ඉපදුනාම මුල ආරක්ෂිතයි. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටි දෙක කරන්න දෙයක් නෑ. ඒක යාගේ මේක සම්මා දිට්ඨික පෞලක ඉපදෙනවා කියන එක විශේෂ දෙයක්. ඒ නිසා මතක තියාගන්න දෙමව්පියන්ට ගරු කරනකොට හදා වඩා ගත්තා මාව බිහි කරා පෝෂණය කරා. ඒක තමයි දෙමව්පියන්ගේ ගුණය. මහා පොළොව වගේ සලකන්න ඕනේ ගුණයක්. මහාන වුණත් අමතක කරන්න බෑ ගුණය. මතක තියාගන්න භික්ෂුන් වහන්සේට පුළුවන් තමන්ට ලැබෙන පෞද්ගලික පිරිකර ඕන දෙයක් අම්මා තාත්තට දෙන්න. වෙන කිසිදු ඥාතියට දෙන්න බෑ. අපිට දෙන්න පුළුවන් ඥාතියින්ට මාමට නැන්දට අයියට අක්කට බෙහෙත් දෙන්න පුළුවන්. හැබැයි ආපහු රිටර්න් කරොත් ගන්නවා කියන අදහස. එහෙම තමයි බුදුරණසේ නීති විනය නීති. අම්මා තාත්තට නෑ. අම්මා තාත්තට ඕන දෙයක් දෙන්න පුළුවන්. පිණ්ඩපාතේ ගිහිල්ලා අම්මා තාත්තා වෙනුවෙන් ඒ පිණ්ඩපාතේ අරන් ඇවිල්ලා සම්පූර්ණයෙන් පාත්‍රයේ තියෙන කෑම එක සියල්ල දෙන්න පුළුවන්. ඒ අපිව හදා වඩා ගත. මොකද මේ මහානකම රකින්නෙත් මේ නාම රූප දෙක එක්කනේ. ඒක හැදුවේ අම්මා තාත්තානේ. හැබැයි මතක තියාගන්න අද කාලේ මේ බෞද්ධ පවුල්වල අම්මා තාත්තට ගරු කරනකොට හදා වඩා ගත්ත නිසා විතරක් නෙවෙයි අපිව තිසරණේ පිහිටෙව්වේ මේ අම්මා තාත්තා. අපිව මුලින්ම පන්සලට එක්කන් ගිහිල්ලා වඳින ඇටි කියලා දුන්නේ අම්මා තාත්තා. ස්වාමීන් වහන්සේලා ඊට පස්සේ ඒකට පෝෂණය කළා. මාර්ගයේ කියලා දුන්නා. බණ පොත්වල තියෙන වැඩි වුණා. නමුත් මේකේ මූලය එතන නෙමෙයි. මූලය ඔබට දුන්නේ මේ දෙවියන් මේක නිර්මාණය කරා කියලා නම් සම්පූර්ණ වෙනස් විදිහට අපි ලෝකේ බලන්න පටන් ගන්න. මතක තියෙන කුඩා කාලේ ලැබෙන ආභාසය. දැන් කුඩා කාලේ ඔය කියන සමහර ගෝනි බිල්ලෝ කියලා කියන කොච්චර අමාරු දෙයක් ගලවන්නේ. හොල්මන් වලට එම් බය කරාට පස්සේ ලොකු වෙලත් බය වෙනවනේ සමහර හොල්මන්. පොඩි කාලේ ලබා දෙන දේවල් ලොකුවට හිතට බලපානවා. මතක තියාගන්න. ඒ වගේ තමයි තිසරණයේ පිළිමද දෙන ගෞරවය, ගරුත්වය. සමහර බෞද්ධයෝ ඉන්නවනේ ධර්මය මොකක්ද දන්නේ නැහැ. හැබැයි බුදුන් දහම් සඟුන් කියනකොට මැරෙන්න දිරියට ඇවිල්ලා ඒක රැකගන්න, ආරක්ෂා කරන්න, ගරු කරන්න ලෑස්ති. කවුද මොකින්ද මේ ඇති උනේ? මේ මූලය. ඒ නිසා මතක තියාගන්න දෙමව්පියෝ දෙන්න එතනදී විශේෂ වෙනවා. රැක බලාගත්ත නිසා විතරක් නෙවෙයි අපිට තිසරණ සමාදානයේ සිද්ධ කෙරෙව්වේ මේ අම්මා තාත්තා. ඒ නිසාත් උන් බහුකාරයි. ඒ නිසාත් රැක බලාගන්න සුදුසුයි. හරි, කෙසේ වෙතත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්වතුනි තේරුම් අරගෙන ගැඹුරින් ඒක යෙදෙන්නට නම් තිසරණ සමාදන් නොවිච්ච කෙරා තිසරණයට එන්න සමාදන් වෙලා ඉන්න කෙනා ගැඹුරින් ඒක යෙදෙන්නට උන්වහන්සේගේ බණ ටික ඇහෙන්නට ඕනේ. එතකොට තමයි බුදුන් කවුද කියලා තේරිලා බුදුරජාණන් වහන්සේ පිළිබඳ අත්‍යන්ත ගෞරවය ඇති. ඒ ගෞරවය ඇති වෙනකොටම ඒකේ පසුපස්සේ එන ගෞරවයක් තමයි මේ සත්‍ය අවබෝධ කරපු උත්තමයා මේ දේශනා කරන ධර්මය රචනා වෙලා තියෙන ධර්මය, ආරක්ෂා වෙලා තියෙන ධර්මය පිළිපැද්දොත් මට අර කියපු මහා දුක්ඛ ස්කන්ධයෙන් ගැලවෙන්නට පුළුවන් කියන විශ්වාසය ඇති වෙනවා. මේ ධර්මය පිළිපැද්දොත් තමයි මම මේ සසර දුකෙන් මිදෙන්නේ කියලා ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ මම. ඒක තව එකක් තියෙනවා. ධර්මයේ කියනකොට බණ විතරක් නෙවෙයි. පොතපතේ තියෙන කියන බණ විතරක් නෙවෙයි. ධර්මය කියනකොට පින්වතුනි අපි තුල ඇති කර ගන්න සීල, සමාධි, ප්‍රඥා කියන ගුණධර්මත් ධර්මය. ඒවා තමයි ඔබට පිහිට මිනිස්සු පවතින්නේ. ඔබ අනාගතයේ ඇති කර ගන්න මාර්ග ඵල ධර්ම ඔබට පිහිට මිනිස්සු පවතිනවා. නිර්වාණ ධාතුව පිහිට මිනිස්සු පවතිනවා. එනිසා ධර්මයේ සරණ යනවා කියනකොට බුදු බණ පිළිගන්නවා විතරක් නෙවෙයි, ඒ බණ මම පිළිපදලා මා තුළ ඇති කර ගන්නවා සීලයක්, සමාධියක්, ප්‍රඥාවක්, දවසක මාර්ගඵලයක්, දවසක නිවනටපත් වෙනවා. මේ ධර්ම තමයි මට පිළිසරණ කියලා හිතන්නට ඕනේ. ඒ කියන්නේ මගේ සීලයයි මට පිළිසරණ, මගේ සමාධියයි මට පිළිසරණ. ඒ නිසා ඒ ಗುಣධර්ම කෙරෙහි ගෞරවය තියාගන්න. මේ ಗುಣධර්මම සරණ යනවා. එහෙම සරණ යන කෙනා හොඳට මතක තියාගන්න, සීල් රකින්න කෙනාට හිනා වෙන්නේ නැහැ කවදාවත්. සීල් රකින්න කෙනාට හිනා වෙනවා කියන්නේ ධර්ම රත්නයට හිනා වෙනවා කියන එක. ධර්මයේ තෙවදෑරුම් පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ධම්මං සරණං ගච්ඡාමි කියනකොට පරියාප්ති ධර්මයේ සරණ යනවා, ප්‍රතිවේද ධර්මයේ සරණ. ප්‍රතිවේදය කියලා කියන්නේ මාර්ගඵල නිවන. ප්‍රතිවේද ධර්මයේ සරණ යනවා. එතනද අපේ බණ පොතේ කියලා තියෙනවා පින්වතුනි, මේ ප්‍රතිවේදය අධිගමනය කරන්නේ සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරලා. සීලයක් සමාධියක් විදර්ශනා ඥානයක් දියුණු කළා තමයි ප්‍රතිවේදයට පත්වන්නේ. ඒ නිසා ප්‍රතිවේදය සරණ යනකොට ඒ ප්‍රතිවේදය ලබන්නට අවශ්‍ය ප්‍රතිපත්තියත් සරණ ගියා කියලා මතක තියාගන්න. සීලයට මොනවා හරි අපහාසයක් කරනවා නම්, භාවනා කරනකොට හිනා වෙනවා නම්, ඔබ ඔබගේ සරණට හිනා වෙන මතක තියාගන්න. හොඳට තේරුම් ගන්න, ඔබගේ සරණට හිනා වෙන. සමහර වෙලාවලට එහෙම අපි අතින් වෙනවා. ගමේ ඉන්න වැරදි අඩුපාඩු තියෙන මිනිස්සෙක් බොනවා වෙන්න පුළුවන්, පව්කම් කරකම කරන කෙනෙක් පොයට එනවා සිල් ගන්න. සිල් අරගෙන අටසිල් සමාදන්. අපි හිනා වෙනවා නෑ පිංගතුනි. ඒ දවසේ අටසිල් ගන්නකොට ඒ අටසීලේ අටසීලය. ඒකේ වෙනසක් නෑ. මේ සසරක් එක්ක බැලුවම මේ අපි ඇවිල්ලා ඉන්නේ මහා සුද්ධවන්තයෝ නෙවෙයි. කරන්න පුළුවන් සියලු පව්කම් කරගෙන ආපු සසර ගමනක් මේක. අපි ඒ අදාට අටසිල් ගන්න මිනිස්සයට හිනා වෙනවා නම් මේ අපේ සසර ගමන දකින බුදුවරු කොහොම හිනා වෙන්න ඕනද අපිට? බහුතරයක් ආත්ම භාවවල සතර අපායේ ඉඳලා අනුන් කකා කකා අන්‍ය සත්‍යෝ කමින් සමහර වෙලාවලට රිලව් වෙලා බෝගහේ බෝවතු කමින් කිසිම අනක්ගුණක් නැතිව වාසය කරපු මේ සත්වයේ සසර දිගට 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 ප්‍රේත තිරච්ඡාන ආදී ආත්ම භාවවල ගත කරලා මෙන්න මිනිස්සෙක් වෙලා සිල් රකින්න සසරක් එක්ක බැලුවම දුගතිය වැඩි. සතර අපාය මහ ගෙදර වගේ කියන්නේ කිව්වේ. ඉගෙන සැකයක් තියාගන්න එපා පින්වතුනි. ඉගෙන සැකයක් තියාගන්න එපා. ඒ නිසා සසරක් එක්ක බැලුවම අපේ මේ සීලයත් බුදුවරුන්ට හිනා වෙන්න පුළුවන්. අපි අර ගමේ වැරදි වැඩ කරන මනුස්සයා දවසකට ඇවිල්ලා හරි සිල් ගන්නවා නම් ඒකට හිනා වෙනවා නම් ඊට වඩා අපිට හිනා වෙන්නේ සුදුසුයි. මතක තියාගන්න. ඒ වගේම මතක තියාගන්න, ඒ වගේ දෙයකට ඔබ හිනා වෙනවා නම් ඔබ හිනා වෙන්නේ දහම් සරණට. ධර්මය කියන ඔබගේ සරණට. වෙන කෙනෙක් සමාදන් වුණත් ධර්මයේ ධර්මයයි පිටුනි. ඒ නිසා කවදාවත් ඒ පිළිපදින ධර්මයේ අවඥාවට ලක් කරන්නට එපා. ගරුත්වය තියාගන්න. අනේ මේ මිනිස්සයා දවසක් හරි සිල් ගන්නවනේ. ඒක යහපත්. අරක වැද්දෙක් හිටියන්නේ. ඒ වැද්දා තේරුම් ගත්තා මම පව්කම් කරන්නේ. මගේ ඊළඟ භවේ නම් ටිකක් අපහසු වෙයි. මොකද උනේ? හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා ඇව්වා ස්වාමීනි මට සිල් රකින්න තෝනේ. හැබැයි මම කරන්නේ වැදිකම්. සත්තු මරණය. ඉතින් සිල් ගන්නව නම් ඉබා සත්තු මරන්න බෑ. සිල් ගන්නකොට ප්‍රාණඝාතයෙන් වළකින්නට ඕන. අනේ ස්වාමීනි මට දරු පවුලක් තියෙනවා. මට වෙන විකල්පයක් නැහැ. ඉතින් මට වෙන රැකියා ආදිය කරන්නටත් හිතුවක් නැහැ. ඉතින් මට වැදිකම නතර කරන්න බෑ. මේ සිල් ගන්නට ඕනේ. හාමුදුරුවෝත් ලොකු ප්‍රශ්නයක් දැන් ඉතින් කොහොමද මේක කියන්නේ වැද්දෙක් කොහොමද සීල් ගන්නන්නේ හාමුදුරුවෝත් හොඳ උත්තරයක් දැහුවා දවසම සත්තු මරනවාද දවසම නෑ දවල්ට තමයි ගිහින් මරන්නේ හවසට ඇවිල්ලා ඉතින් ගෙදර ඉන්නේ කියන්නේ හවසම සත්තු මරන්නේ එහෙනම් රැයට සීල් ගන්නවා කිව්වනේ දවල්ට සත්තු මරන්න කියලා එහෙම කියන්නේ බෑනේ හාමුදුරුවන්ට ඒක වාගේ රාජකාව කරන එකනේ ඒක මම මොනවද කියන්නේ රැයට සීල් ගන්න හොඳට රකින්න පංචශීල නෑ රැක්කා ප්‍රේතෙක් උනේ මොකද සත්තු මැරීමේ ප්‍රාණඝාත කර්මය කරපු නිසා හැබැයි දවල්ට ප්‍රේත දුක් විඳිනවා හවසට දිව්‍ය සමාන සැප විඳිනවා මනස ලෝකෙත් ඒ වගේ ටිකක් නේ දවල්ට මහන්සියලා වැඩ කරලා රස්සාවෙල් මගේ අපාය දුකට සමාන නෑ මහන්සියලා මහන්සියලා රැහැටනේ පොඩ්ඩක් කියන්නේ ගෙදර ඇවිල්ලා සහනයට පත්වන්නේ කියලා. ඉතින් අර හොඳ නැද්ද අර සත්වයාට? හොඳ නැද්ද දවසම දුක් විඳිනවට වඩා හවසක හරි මේ සත්වයා සැපයකට පත් වෙලා ඉන්නේ කියලා? එස මතක තියාගන්න. අඩුපාඩු සහිතයි සත්වයෝ. අඩුපාඩු නැති මිනිස්සු නැහෙනේ. අඩුපාඩු නැත්තම් රහත්නේ රහත්නම් උපදින්නේ. ඒකිනේ කතාවක් තියෙන සිද්දස්ස ලොවැඩ සංග්‍රහවෙනි. මොකද්ද? මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. නිදොස් කෙනෙක් මෙදීයට උපදින්නේ නැත. වෙසෙස් සිනිඳු මුවරද බර සහස්පත කොරස් නලින් යුතුවෙයි කටුපෙලින් යුත. මොකද කිව්වේ? මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත තේරෙනවනේ මිනිස්සුන්ට සොඳුරු ගුණක් තියෙනවා නුගුණක් තියෙනවා නිදොස් කෙනෙක් මෙදියට උපදින්නේ නැත මහ ගැඹුරු කතාවක් සර්ව සම්පූර්ණ නිර්දෝෂී මිනිසෙක් පුද්ගලෙක් මේ ලෝකේ උපදින්නේ නැහැ උපදිනවා යනුම කෙලෙස් නැසුවේ නැහැ කියන එකනේ රහත් වුණා නම් උපදින්නේ නැහැ උපදුණා කියන්නේ ගිය ආත්මේ රහත් වෙලා නැහැ රහත් වෙලා නැහැ කියන්නේ සියලු කෙලෙස් නැසලා නැහැ කෙලෙස් නැසුවේ නැහැ කියන්නේ දොස් සහිතයි කියන එක. නිදොස් කෙනෙක් මෙදියට උපදින්නේ නැත. උදාහරණය. වෙසෙස් සිනිඳු මුව රද බර සහස්පත. ඊටාම සිනිඳු මීපැණි නිපදවන මල්පැණි තියෙන නෙළුම සහස්පත. කොරස් නලින් යුතුවෙයි කටුපෙලින් යුත. මේ කොච්චර ප්‍රණීත මල්පැණි තිබුණත් නට්ටේ තියෙනනේ ගැටි 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 කටු වගේ. නැත් පිරිසිදු මල්පැණි තියෙන නෙළුමෙත් නැට්ටේ කටු ඒ වගේ මිනිස්සුන්ට අඩුපාඩු තියෙන නැති වෙන්නේ ඒ අඩුපාඩුම මතු කර කර ඒ අඩුපාඩුම හිත හිත එහෙම කාලය ගත කරන්න බෑ එහෙම සම්බන්ධතා තියාගන්න බෑ එහෙම සමාජයේ ජීවත් වෙන්නට බෑ අඩුපාඩු තියෙනවා ඒවා කතා බහ කරලා විසඳගෙන සමාවදී ඒවා ඉවරයි තනින් ඒ වගේ මතක තියාගන්න අඩුපාඩු තියෙන මිනිස්සේ හොඳක් කරන්න යනකොට ඒක අවතක්සේරු කරන්න යන්න එපා. අවතක්සේරු කරන්න යන්න එපා. පව්කම් කරපු මිනිස්සු පින්කම් කරලා සසර ගොඩදාගෙන තියෙනවා. පව්කම් කරපු මිනිස්සු. හොඳම උදාහරණේ කවුද? මුගලන් මහරහතන් වහන්සේ අහලා ඇති මේ කතාව. අම්මා තාත්තා ගහලා මැරුවා. දැන් හිතන්න. ඒ කතාව මේ සෝෂල් මීඩියා තියෙන අද වුණා නම් මොකද ඒ කාලේ සෝෂල් මීඩියා දිලා ඒ කතාව ගියා නම් අපිත් ඉන්නවා මොකද කියන්නේ සාප කරන්න නැති වෙයිද මේ මිනිස්සුන්ට බණින් නැති වෙයිද කමෙන්ට් දාන්න නැති වෙයිද සමහරු පෝස්ට් එකක් දාන්න නැති වෙයිද මේ වගේ අසත්පුරුෂයෝ සසර දීවත් නොහමු නොවේවා මේ වගේ අසත්පුරුෂයන් නොවේ බෙල්ල කපලා දාන්න ඕනේ රාජ දඬුවම් දෙන ඕනේ දාන්න ඕනේ තින් දැන් මේ උච්චර පවුකම් කරපු නැති මිනිස්සුන්ටත් ඔය බනින්න බැනින්න තියෙන්නේ නේ කොහොම බනේද නමුත් අද මල් තියලා වඳිනවනේ බුදුන්ට දෙපැත්තෙන් පිළිම හඳලා වඳිනවා එදා ඒ කතාව ප්‍රසිද්ධ වුණා නම් ඒ බැනපු කී දෙනෙක් උන්වහන්සේගෙන් බණ අහලා නිවන් දකින්නද නෑ සසර හැටි. ඒකෙන් මම කියන්නේ වරදවල් සාධාරණීකරණයවත් වරද කරන කෙනා හොඳයි කියන්නේ. වරද වරදයි. ඒක වැරදි. බෞද්ධලන් ස්වාමීන් වහන්සේ විඳපු වරද නාසේ නිරේ දුක් විඳා. ආත්ම භව ගණනාවක් පොඩි වෙලා කුඩු වෙලා මැරුණා. අපවත් වුණා. අන්තිම ආත්ම භවෙත් එහෙමනේ උනේ. චරිම ආත්ම භවෙත් කුඩු වෙලා අපවත් උනේ. ඒකේ දරුණු කම එහෙමයි. ඒකනේ ඒක අඩු වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ පිරපු පාරමී සංඛ්‍යාව වෙනයි. නිසා අඩුපාඩු පුරණ කෙනෙක් නමුත් පින් කරනවා නම් ඒක අගේ කරන්න. මොකද අපිත් එහෙමයි. අපි ළඟ අඩුපාඩු නැතුව නෙවෙයි පින්නතුනේ. ඒක තමන් දන්නේ නැති. අඩුපාඩු සහිත අය තමයි පින් කර රහත් වෙන්නේ. අඩුපාඩු සහිත කෙනා තමයි මේ ශාසනය ඉදිරියට ගිහිල්ලා දවසක රහත් වෙලා මාර්ගඵල ලැබලා අඩුපාඩු නැති කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා මේ ධර්ම රත්නය සරණ යනවා කියනකොට ගුණධර්ම කෙරෙහි ගරුත්වය තියෙන්නට ඕනේ. ඒක තමන්ගේ ගුණධර්ම විතර නෙවෙයි, තමන්ගේ සීලය විතරක් නෙවෙයි. සීල් රකින්න කෙනාට අගය කරන්නට ඕනේ. දන් දෙන කෙනා අගය කරන්නට ඕනේ. අනේ මට බැරි දෙයක් මේ මිනිස්සයා කරනවා කියලා හිතන්නට ඕනේ. ගරුත්වයේ හිතුනේ මේක තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන කෙනා කවදාවත් ප්‍රතිපත්ති ධර්මය අවඥාවට ලක් කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඒක. ඒතර බුදුන් සරණ යනකොට ධර්මයත් සරණ යනවා. ඇත්තටම ධර්මයේ තේරුම් අරගෙන තමයි බුදුන් දහම් සරණ යන්නේ. ඊළඟට එනවා සංඝ සරණ. සංඝයාගේ සරණ. සංඝයා සරණක් වන්නේ කෙසේද කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නම් ධර්ම රත්නයක් තියෙනවා නම් ධර්මයේ පිළිපැද්ද නම් අපි ගොඩනේ. මේ සංඝයා ඕනේ නැහැ. කතාවේ එක ඇත්තකුත් තියෙනවා. සංඝ රත්නයේ සරණ ඕනේ නැති වෙත්ත ශ්‍රාවකෙක් ඉන්නවනේ පින්වතුනි. කවුද? අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේට සෝවාන් වෙන්න සංඝ රත්නය උනුණාද? උන්වහන්සේගෙන් පටන් ගත්ත කතාව සංඝයා කියන එක. සෝවාන් වෙලා ඉවර වෙනානේ කිව්වේ මට භික්ෂු භාවය දෙන්න කියලා. නේද? උන්වහන්සේගේ සෝවාන් මාර්ගඵලයේ වෙනකොට ලෝකේ සංඝයා නැහැ. එනිසා සංඝ කියන රත්නය අනිවාර්යෙන් නිවන් යන්නට අවශ්‍යම නැහැ. ඒක පිළිගන්නට ඕනේ. පසේ බුදුවරුන්ට සංඝයා ගුණාතර බුද්ධ සරණත් නැහැ. උනා තනියම බුදුවර යනවා අතර මොකක් සරණක් නැහැ. තමන්මනේ පීඩ කරගෙන ධර්මයේ පිළිපැදලා ධර්ම මාර්ගයේ ගමන් කළා සරණ මේ අවබෝධ කරන්නේ. ධර්මයේ සරණ යනවා ඒක සරණ පිළිපදිනවා ඒක. සංඝ සරණ කියන එක පින්වතුනි මේ ශාසනයක් ගත්තම මේ ව්‍යාප්ත වෙච්ච ලොකු ශාසනයක් ගත්තම තමයි සංඝ සරණ වැදගත් වෙන්නේ. කරුණු කීපයකින් හොඳට මතක තියාගන්න මේ කරුණ. බුදුහාමුදුරුවෝ පිරිනවම් පල අවුරුදු 2500 දෙනේ. දැන් වැඩි දැන් 2550යි. මේක 560 ගණන් 68ක් 69ක් වෙනවා. මොකද හිතන්නේ? මේ තාක්කල් මේ බුද්ධ ධර්මය සංඝ රත්නයේ නොසිතියානම් රැකෙයිද? පුළුවන් දෝ කට්ටිය මේක කටපාඩමින් දරාගෙන මුළු ඔක්කොම ගෙදර වැඩපළත් එක්ක මේක දරාගෙන දරුවටත් කියලා දීලා මේක පිළිවෙලින් අරන් එන්න. මේ අද කියන බණ හෙට මතක නැති එකේ කොයිද මේ ත්‍රිපිටකයක් කටපාඩම් කරන්න. නේ? ඒකට සම්පූර්ණයෙන් කැපවෙච්ච පිරිසක් ඉන්නට ඕන. අප අද බුදුන් දහම් සරණ ගිහිලා ධර්මයේ පිළිපැදලා යම් ප්‍රතිඵලයක් ලබනවා නම් ඒකේ සියලු ක්‍රෙඩිට් එක යන්නට ඕනේ එදා මෙදා අතර මේ ධර්මය ආරක්ෂා කරගෙන ආපු සියලු ස්වාමීන් වහන්සේලාට. උන්වහන්සේලා මේක රැක්ක නිසා තමයි අද බණක් කියන්නේ අපි. ඔබ විතරනේ අපිත් එහෙමයි. අද සංඝ සරණෙන් ගැලවෙන්න බෑ. කැමති වුණත් නැති වුණා. සමහරු කැමති නැති වෙන්න පුළුවන්. මේ පිරිස නම් එහෙම නෑ මම දන්නවා. ඒකෙන් ගැලවෙන්න බෑ. අද බුදුන් සරණ යනවා නම් අද ධර්මයෙන් පිළිසරණක් ලබනවා නම් ඒ සියල්ලට මෙතෙක්කල් ධර්මයේ රැකගෙන ආපු ස්වාමින් වහන්සේලාගේ උපකාරය ලැබිලා තියෙනවාමයි. ඒ නිසා බුදුන්ගෙන් පසුව ධර්මය රක්ෂා කර දෙන නිසාත් ඒ මහා සංඝයා ඔබට සරණක්. බුදුන් නැති තැන ඒ ධර්මය කියලා ඔබ උද්දීපනය කරන්නේ මහා සංඝයා. මොකද හේතුව මේ ධර්මය සමහරු එකපාරක් අහලා අවබෝධ කරගෙන අවසන් කරනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ සම්මුඛයේහි බණ අහපු සමහර පිරිස් සංගසරණ අවශ්‍ය වෙන්නේ නැහැ ලොකුවට. ඒ ඉතින් බුදුන් හමු වුණා, බුදුන්ගෙන් බණ ඇහුවා, බුදුන් ගැන ගෞරවය ඇති වුණා, විශ්වාසයේ ධර්මයේ පිළිපැද්දා, නිවන් දැක්කා. සංඝයා ගැන අදහසක් ඕනේ නැහැ උන්ට. නමුත් බහුතරයක් දෙනාට, විශේෂයෙන් බුදුන්ගෙන් පසුව ඉන්න සියලු දෙනාටම මේ ධර්මය පිළිපදින්නට වෙනවා. බුදුන්ගෙන් පසුවත් එක බණෙන් නිවන් දැකපු අය ඉන්නවා. නමුත් ඔවුන්ට ඒ බණ ගෙනාවේ සංඝයා. නිසා බුදුන්ගෙන් පසුව සංඝ සරණෙන් ගැලවෙන්න බෑ. සමහරු ඉන්නවා එකපාර නිවන් දකින්නේ නැහැ. ඒ කට්ටියට බණ ඇහිලා බණ පුරුදු වෙන්නට ඕනේ, පුහුණු කරන්නට ඕනේ, ප්‍රතිපත්තිය දෙන්නට ඕනේ. ඔවුන්ට සීලය සමාදන් වෙන්නට වෙනවා, කැඩිච්ච සීලය පිළිසකර කරගන්නට වෙනවා. බණ ඇහිලා තමන්ගේ සිතේ වීරිය වඩව ගන්නට වෙනවා. මෙහෙම තමයි මේ ගමන යන්නේ. බුදුරජාණන් වහන්සේ නැති තැන අපිට ධර්ම අවවාද ලබා දෙමින් අපිව නිසි මඟ යොමු කරවන්නේ, නිසි මාර්ගයට කියා දෙන්නේ මේ සංඝයා. ඒ ලස්සන උපමාවක් තියෙනවා. ලොකු රෝගයක් වැළකිච්ච මිනිස්සේ හොඳම ඉස්පිරිතාලයකට යනවා. හොඳම ඉස්පිරිතාලයකට ගියාම ලෝකයේ නම්බර් එකේ දොස්තර හම්බ වෙනවා. දොස්තර හම් වෙලා ලියනවා ප්‍රිස්ක්‍රිප්ෂන්. ප්‍රිස්ක්‍රිප්ෂන් එකේ හොඳම බෙහෙත් බාලේව නෙවෙයි, ඈ හොඳම බෙහෙත් ටික හම් වෙනවා. හොඳම බෙහෙත් තියෙනවා. මොකද හිතන්නේ දීර්ඝ කාලීනව බෙහෙත් කරන්න ඕනේ ලෙඩක් නම් දොස්තරට පුළුවන් දෝක හොඳ කරන්න. හිතන්න විශ්වවිද්‍යාලයක් ගියාම කවුද ළඟින්ම ඉඳලා බැන බැන හරි බෙහෙත් ටික පෝවලා වැඩේ කරන්නේ? නර්ස්ලා ටිකනේ, හෙදියෝ ටික. ඉතින් තරහ වෙනවා නර්ස්ලා එක්ක. අරයා සරයි, ඒ නර්ස් සරයි. දොස්තර මහත්තයා හොඳයි. අය ඉතින් ඇවිල්ලා බලලා ඔක්කොම කරලා බෙහෙත් ටික දීලා ගියා. නර්ස් නෝනා එනකොට කෑ ගහනවා, බනිනවා, ඉදි ගැට්ට ගහනවා. නර්ස්ලාට කැමති වෙන්නේ නැහැ සමහරලාට. සමහරු ඉන්නවා හොඳ අය. මම කියන්නේ දොස්තරට තමයි අපි කැමති. නර්ස් අයලා තමයි මේක කරන්නේ. හරිනේ. ඒ වගේ සංසාර රෝගය නැමැති මහා රෝගය වැළඳිච්ච සත්වයා බුද්ධ ශාසනයේ නැමැති ඉස්පිරිතාලයට එනවා. හොඳම දොස්තර හම් වෙනවා. කවුද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දෙනවා හොඳ බෙහෙත් තුණ්ඩුවක්. ඒ තමයි ප්‍රතිපත්ති සද්ධර්මය, පරියාප්ති සද්ධර්මය, ප්‍රතිවේද සද්ධර්මය. අපිට ලියලා දෙනවා තුණ්ඩු, මෙන්න මෙහෙම කරන්න, කරන්න මෙතන හරියනවා. මේ බෙහෙත් ටික ගන්න, මෙහෙම පිළිපදින්න, මේ විදිහට සිල් සමාදන් වෙන්න, භාවනා කරන්න කියලා දෙනවා. හැබැයි නර්ස්ලා ටික ඇවිල්ලා බෙහෙත් බිව්වද නැහැ. එහෙනම් බිව්වද බැනිලා බෙහෙත් ටික දෙනවා. බලෙන් පොවනවා. මේක කරන්නේ කවුද? මහා සංඝයා. බලෙන් යා පන්සලට ආව නැත්නම් බැනලා ගෙන්න ගන්නවා. වැරදි හිරොත් බැනුම් ගන්න ඇති. ඒක තමයි හොදමයි. එහෙම හැම හැමදෙරම බණින්නේ නැහැ. නමුත් එහෙම බැන්නත් මතක තියාගන්න. මොකද්ද මේ? මේ සංසාර දුක නැමැති රෝගය, සංසාර දුක නැමැති රෝගය සුව කරගන්නට බුදුන්ගේ බෙහෙත පොවන්නේ සංඝයා. බණ කියලා දරුවන්ට දහම් පාසල් ටික කරලා දීලා නේද? ඔබර විතර නෙවෙයි, ඔබගේ දරුවන්ගේ පවා සිත් සතන් සනසලා කොහොම හරි පූජාවල් තියලා පින්ටික කරවලා සිල් සමාදන් කරවලා බණට එන්න කියලා. මොකද බණක් අහලා හොඳට හිතරගන්න, බණක් අහලා ගෙදර ගිහලා නොපිලිපැද්දත් ඒ පැය හැමාරේ කුසල සිත තියෙනවනේ. ඒක පිළිසරණක් සසරට. පිළිපදිනවා නම් ඒක තමයි බලාපොරොත්තු. නමුත් පිළිපදින බැරුණත් ඒ ටිකමත් ලොකු පිළිසරණක් වෙනවා නිවනට දවසක පින්නේ. කල්යයි, නමුත් ඒක පිළිසරණක් වෙනවා. ඒ නිසා ඒ සංඝයා තමයි ඒ ඉස්පිරිතාලේ ඉන්න හෙදියෝ වගේ අපිට උපකාර කරන්නේ. බුද්ධ ශාසනය නැමැති ඉස්පිරිතාලේ අපිට බෙහෙත් ටික පොවලා නියමාකාරයෙන් අපිව ඒ ලෙඩේ සුව කරගන්න අරගෙන යන්නේ ස්වාමින් වහන්සේලා පිණිස. ඒ නිසාත් මහා සංඝයා ඔබට පිළිසරණක්. ඒ වගේම ඒ මහා සංඝයා උපකාර කරගෙන, පදනම් කරගෙන මහා පින්කම් කරලා ඔබට පුළුවන් වෙනවා මහා පිංකම් කරලා ඔබට පුළුවන් වෙනවා සවසක දවසක සසර දුකෙන් එතර වෙන්නට. ඒ නිසා තමයි දේශනා කරේ ආහුනේයෝ භගවතෝ ශාවක සංඝෝ, පාහුනේයෝ භගවතෝ ශාවක සංඝෝ, දක්කිනේයෝ භගවතෝ ශාවක සංඝෝ, අංජලි කරණීයෝ භගවතෝ ශාවක සංඝෝ, අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස භගවතෝ ශාවක සංඝෝ. බුදුහාමුදුරන්ගේ වචන මේ හා සාමුදුරෝ කියපු වචන නෙමෙයි. තමන්ගේ ශ්‍රාවකයන්ට ගුණ වර්ණා කරන තථාගතයන් වහන්සේ සංඝයාගේ ගුණපද 9න් 5ක්ම දේශනා කළේ මෞන්ට දන් දුන්නොත් මෞන්ට වැන්දොත් ආනිසංසයි. මෞන් තමයි ඔබගේ දාණය පිළිගන්නට ඉන්න උත්තම ශේෂ්ත්‍රය. බුදුහාමුදුරුවෝ කිව්වේ අපි නෙවෙයි. මොකද හේතුව සීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන් අනූන වූ පෘථග්ජන භාවයේදී යම් යම් අඩුපාඩු තිබුණත් උපසම්පදා සීලයක් රැකගෙන මේ ධර්මයේ රැකගෙන මේ ධර්මයේ කියලා දෙන මේ පිරිස උතුම් පිරිසක් වින්නතුරු. ඒක ධර්මයේ දක්වලා තියෙනවා. සාමණේර ස්වාමින් වහන්සේට වඩා උපසම්පදා භික්ෂුව උසස්. ගිහියාගෙන කතා කරන්න දෙයක් නැහැ. ඒ උපසම්පදා භික්ෂුන් අතර දෙන්නෙක් ඉන්නවා වත්ත සම්පන්න නොවන. ඒ සාමණේර භික්ෂුවට වත්ත සම්පන්න නොවන උපසම්පදා පෘථග්ජන භික්ෂුව ඉහළයි. වත්ත සම්පන්න නොවන කියන්නේ සිල් හරියට රකින්නේ නැහැ. පරාජික ආතර තියෙන්නට ඕනේ. එහෙම නැත්තම් බෑ. ලොකුවට රකින්නේ නැහැ. වත්ත සම්පන්නයි. ඒ කියන්නේ හොඳටම ශික්ෂාපද ගරුදේ. එයා හිට ඉහළයි. නිසා මතක තියාගන්න අඩුපාඩු තිබුණත් සතර පරාජිකාව තියාගෙන ඉන්න තාක්කල් අදිසීලයට හිමිකම් කියනවා ඒ භික්ෂුව. ඔහුට වඳින එක, ඔහුට පුදන එක, ඔහුට ගරු කරන එක සාමණේර ස්වාමින් වහන්සේ කෙනෙක්ට පුදනවා ඉහළයි. ගිහියෝ ගැන කවර කතාවක්ද? ගිහියන් අතර තියෙනවා තිසරණේ සමාදන් වෙච්ච කෙනා, තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙච්ච කෙනා, අටසිල් සමාදන් වෙච්ච, දසසිල් සමාදන් වෙච්ච, ඊට පස්සේ සාමණේර භික්ෂුව. එනිසා උපසම්පදා භික්ෂුව බුද්ධ වචනේ බුදුරජාණන්සේගේ අපේ ධර්මයේ හැටියට ඉහළින් ඉන්නේ. ඒකෙත් සිල් රකින්නවා නම් ඊටත් ඉහළයි. ඒකෙත් තියෙනවා විපස්සනා ඥානලාභී වුට්ටානක. ඒ කියන්නේ ඉහළටම විපස්සනා ඥානය දියුණු කරපු භික්ෂුන් වහන්සේ ඉතාම ඉහළයි. ඊට පස්සේ මාර්ගඵලලාභියා ඉන්නේ. මාර්ගඵලලාභී වෙනකොට ගිහි පැවිදි භේදයක් නැහැ. මාර්ගඵලලාභියා පෘථග්ජනයට වඩා උසස්. ඒක ගැන වාදයක් නැහැ. කියන්නේ ඒකෙන් කියන්නේ ගිහි මාර්ගඵල ලාභියා පෘථග්ජන භික්ෂුව වඳින්න එපා කියලා. දානේ දෙනකොට ආනිසංස බැරි. ඒකයි කියන්නේ. ඉතින් කොහොම හරි මේ මහා සංඝයා පින්වතුනි දුර සිට නමුත් ගෙනෙන්නා වූ සිව්පසය පිළිගන්නන්නට සුදුසුයි ආහුනේයයි. දුර බැහැර ඉඳලා අරගෙන සිව්පසය පිළිගන්නන්න සුදුසුයි. පාහුනේය ගෙදට ඥාතිවරේ කෙනකොට කෑමක් එහෙම හදනවන්නේ කාලෙකින් එනකොට කෑමක් හදලා තියෙනවා. දුවෙක් පුතෙක් එහෙම අවුරුදු ගානකින් රට ඉඳලා එනකොටනේ කොළඹ ඉඳලා එනකොට හදලා තිනවා හොඳ එක. හොඳ රස කෑමක්. කේක් එකක් කියලා හදලා තිනවා කියන්නේ. මෙහෙම තියන් ඉන්නකොට ගෙදරට හාමුදුරුවෝ කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් පින්ඳ පාති වඩිනවා. මොකද කියන්නේ? කෑම එකේ පළවෙනි කොටස දෙන්න පුළුවන්ද බැරිද? මේ කේක් එක කැපෙනවා එතකොට. කේක් එකේ ලස්සන දින ලොකපදන එකනේ පුතා එනකොට මොකද වෙන්නේ? දෙන්න සුදුසුදු නැද්ද? මම නේ බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ. පාහුණිය කියන එකේ තේරුම ඕක. ඥාතීන් රාජ රාජ මහා මාත්‍යාදීන්ට ආගන්තුක සත්කාරයක් ලෙස සකස් කරලා තියෙන ප්‍රණීත සිව්පසය. මේ සිව්පසය ඔවුන්ට දෙන්න කලින් නිවසට වැඩියා වූ මහා සංඝයාට දෙන්නට සුදුසුයි. ඒක තමයි පාහුණිය කියලා කියන්නේ. ඒකට හේතුව මේ මහා සංඝයාගේ කෙලෙස් අඩුකම, ප්‍රියශීලී බව. අනිඥාති වගේ නෙවෙයි මහා සංඝයා අපට ප්‍රියයි. අනිඥාතික අවුල් ආරවුල් වෙන්න බෑ. නමුත් හොඳ සිල්වත් ගුණවත් භික්ෂුවක් එක්ක ආරවුලක් වෙන්නේ නැහැ. හිතනවාද රහතන් වහන්සේ කෙනෙක් තරහ වෙයි කියලා අපි? එහෙම වෙන්නේ නැහැ. හොඳ සිල්වත් භික්ෂුවක් එක්ක තරහ වෙයිම වෙන්නේ නැහැ. මොකද ඒ කෙලෙස් දුරු කර අඩු කරන නිසා, සීලාදී ගුණධර්ම දෙන නිසා ඥාතීන් එක්ක තරහ වුණත් මහා සංඝයා එක්ක තරහ වෙන්නේ නැහැ. හිත යමනාප වුණත් අපි තියාගන්න බෑනේ. ඒක කරන්න බෑ. සහ ඥාතිවරයා ඉන්නේ නම් අවුරුදු 5කට, අවුරුදු 3කට, 4කට සැරයක්, 10කට සැරයක්. හැබැයි ඔබට මේ සසර මහා සංඝයා මුණ ගැහෙන්නේ බුද්ධෝත්පාද කාලයේ විතරයි වෙනත. මේ සාරා සංකේය කල්ප ලක්ෂයටම අදිශීලයේ රකින්න භික්ෂූන් වහන්සේ කෙනෙක් මුණ ගැහිලා තියෙන්නේ 28 පතාවයි මිනිස්සුන්ට. ඒ නිසා නිවසට ස්වාමින් වහන්සේ කෙනෙක් වඩිනවා කියලා කියන්නේ බුද්ධෝත්පාද කාලයක විතරක් සසරක් එක බැලුවම පුදුමාකාර ලාභයක්. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවසට දානිට පිණ්ඩපාතයට වැඩිය භික්ෂුවට ඒ දානෙහි අග්‍රභාගය දෙන්නට සුදුසුයි. දක්ෂිණෙයයි පින් සලකාගෙන දානෙට කියන දක්ෂිනාව කියලා. මෙලව සැප පතාගෙන පරලව සැප පතාගෙන අනුන් උදෙසා තමන් උදෙසා නිවන් උදෙසා දෙන්නා වූ දානය මහත්ඵල මහානිසංස කිරීමට සමර්ථ බැවින් ඒ මහා සංඝයා දක්ෂිණෙයයි. දෝත් මුදුනේ තබා වන්දනාමාන කරන උන්ට ආයු වර්ණ සැප බල ප්‍රඥා කෙලවර නිර්වාණ සම්පත්තිය පවා ලබා දෙන්නට උතුම් වූ ගුණ සම්පත්තියෙන් යුක්ත බැවින් ඒ මහා සංඝයා අංජලි කරණීයයි. මනුලෝ වැසි මිනිසුන්ට සදෙව් ලෝකවාසී දෙවියනට කුසල් නැමැති සරු බීජ වපරවා සරු අස්වනු නැමැති සුඛ විපාක සැප විපාක නෙලා ගැනීමට උතුම් වූ පුණ්‍ය ක්ෂේත්‍රය වන බැවින් අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කියලා හැඳින්වෙනවා. ඒ නිසා පින්වතුනි මේ සංඝයා ඔබට පින් කර ගන්නට කෙත. පින් කර ගන්නට කෙත. ඒ නිසා මේ සංඝයා සරණක් අවසාන කරුණ සංඝයා සරණක් වෙනවා විශ්වාසය ඇති වෙන්නට. එක බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා මට මතකදී භාරද්වාජ බ්‍රාහ්මණෙක් මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක්. එතුමා කාලයක් තිස්සේ බුදුහාමුදුරු ඇසුරු කරා, කතා බහ කරා බුදුහාමුදුරු එක්ක, බණ ඇහුවා, සාස්ත්‍ර දෘෂ්ටි තිබුණේ. ඉතින් නමුත් කාලයක් ගියා එතුමාට මේ දෘෂ්ටි අතහැර ගන්න ලේසි වුණේ නැහැ. බුදුහාමුදුරුව සූත්‍ර කීපයක්ම දේශනා කරා, බණ කීවා. දවසක් මෙතුමා තීරණය කරා මට දැන් මේ බණ තේරෙනවා, අනාත්මේ වැටහෙනවා, මේ ධර්ම මාර්ගයේ කෙරෙහි විශ්වාසයි, මම මහාන වෙන්නට ඕන. මහාන වෙලා ගුණ ධර්ම පුරලා නිවන් දකින්න. හැබැයි පොඩි කොස්සක් තිබුණා, කුකුසක් තිබුණා. මොකද්ද? මට පුළුවන් වෙයිද? බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් තේරෙනවා මුන්නාසේ විශේෂයි. උන්නාසේගේ රූපය, හඬ, මේ සියල්ල දැක්කම විශේෂයි. අය වාදයක් නැහැ. උන්නාසේ මේ සත්‍ය ආභෝධ කරගවත් පැහැදිලි. ඒක ලෝක ප්‍රකටයි. නමුත් මේ මම වගේ සාමාන්‍ය මිනිස්සෙට පුළුවන් වේද මේක ආභෝධය? මොකද ආවේ? ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි, ඔබ වහන්සේ සත්‍ය ආභෝධ කර බව ඉතින් පැහැදිලි. ඔබ වහන්සේගේ ඔය භික්ෂූන් වහන්සේලා අතර ඉන්නවද සත්‍ය ආබාධ කරපු අය, අවබෝධ කරපු අය? එක්කෙනෙක් දෙන්නේ සිය දහස් ගණක් වෙනවා. භික්ෂුණීන් අතර සිය දහස් ගණක් වෙනවා. උපාසකවරු අතර, උපාසිකාව අතර, අයි යට මාර්ගඵල ලබන්න පුළුවන් නේ, සෝවන්න ඉන්නවා සිය දහස් ගණක් වෙනවා. එතකොට තමයි මෙයාට විශ්වාසය එන්නේ. මම් වගේම මේ ගොවිතැන් කරපු, මම් වගේම බ්‍රාහ්මණයෝ වෙලා හිටපු, වෙළඳාම් කරපු මේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු තමයි මේ මහාන වෙලා මාර්ගඵල ලැබලා තියෙන්නේ. ඒ කට්ටිය තමයි සමහරු ගිහි ගෙදර මාර්ගඵල ලැබලා තියෙන්නේ. එහෙමනම් මටත් මේක කරගන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න, විශේෂයෙන් ඔය මහාන වෙන්න යන්න කලින් ඔය භික්ෂුන් ආශ්‍රම මිනිස්සුන්ට ඇති වෙන එකක් තමයි මට මේක කරගන්න පුළුවන්ද? ඒතර අපි සිහි කරන්නේ අර සාමාන්‍ය ගොවියත් රහත් වුණානේ, සිටුවරය රහත් වුණානේ, සුනීත සෝපාකත් රහත් උනානේ. එහෙනම් මට බැරි මොකද? මතක තියාගන්න, ධර්ම මාර්ගයේ ගමන් කිරීමට තමන් තුල විශ්වාසය ඇතිවන්නේ සංඝයා නිසා. තවත් අය මේක කරලා තියෙනවා. එතකොට තමයි එහෙනම් මේ මාර්ගය නිවැරදි. ඒ නිසා මහා සංඝයා යනු ඔබට ධර්ම මාර්ගය පිළිබඳව සහ ඔබ පිළිබඳව විශ්වාසය ඇති කරවන්නා වූ පිරිසයි. මේ නිසාත් මහා සංඝයා රත්නයක් ලෙස මතක තියාගන්න. ඉතින් ඒ නිසා මට පැය දෙකකට විතර ආසන්න කාලයක් දැන් ධර්මයේ දේශනා කරා. මම දේශනා කරේ ස්වාමීන් වහන්සේට මතක් කළා ත්‍රිවිධ රත්නේ ගුණ මම කියන්නේ අද කියලා. ත්‍රිවිධ රත්නේ ගුණ කියනකොට බුදු ගුණ, දහම් ගුණ, සංගුණ කියන්න පුළුවන්. මම වෙනම විදිහකට මේ කතා කරේ. ඒ නිසා මතක තියාගන්න. බුදුන් සරණ යනවා කියලා කියන්නේ සකල දුක්ඛයෙන් මිදීමට මාර්ගෝපදේශකත්වයේ දුන්නේ උන්වහන්සේ කියලා පිළි අරගෙන උන්වහන්සේව පිළිගැනීමයි. දහම් සරණ යනවා කියලා කියන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිපැදීමෙන්මයි මේ දුක කෙලවර කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගෙන ඒ අනුව හික්මෙමින් පිළිපැදීමින් කටයුතු කිරීමයි. ඒක පිළිගැනීම, පිළිපදින්නට කටයුතු කරන්නට අදිෂ්ඨාන පිටුවාගෙන ඒ කෙරෙහි ගෞරවය ඇති කරගෙන ඒ මගේ පිළිසරණ සැලකීමයි. සංඝයා සරණ යනවා යනු මේ ධර්මයේ මෙතෙක්කල් ආරක්ෂා කරගෙන පැමිණි අපිට මේ මාර්ගෝපදේශකත්වයේ දෙන මේ පුණ්‍ය ක්ෂේත්‍රය මට පිළිසරණයි කියලා සැලකීමයි. ඉතින් මේ ත්‍රිවිධ රත්නය සරණ ගිය පින්වතුන් මේ බුද්ධෝත්පාද කාලයේ මේ ලැබුණා වූ අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්නට උනේ අපිට මේ ධර්ම මාර්ගයේ කියා දුන්න දෙමව්පියන්, ඥාතීන්, හිතමිත්‍රයන්, ඒ වගේම මහා සංඝය කෙරෙහි අත්‍යන්ත කෘතගණය ගෞරවය ඇති කර ගන්නට උනේ මේ ලැබුණා වූ බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජන ලබා ගනිමින් ත්‍රිවිධ රත්නයේ සරණ යමින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගන්නට හැම දිනම උත්සාහවත් වෙත්වා කියලා මෝ ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් එහෙමනම් අද දවසේදී මේ ධර්ම දේශනාව පින්වතුනි සිද්ධ කරන්නට යෙදුනේ විශේෂයෙන් අපේ කල්යාණ මිත්‍ර වාද්දුවේ අරණ විහාරයේ ස්වාමින් වහන්සේගේ ආරාධනාව පිටදී උන්වහන්සේ අපි නාගස් අපේ නාගොල්ල සේනසුනේ ධර්ම දේශනා කරනවා කියලා දැනගත්තම ස්වාමීන් වහන්සේ විශේෂයෙන් මට කතා කරලා ආරාධනා කරන්නට යෙදුනා. ස්වාමීන් වහන්සේ එහෙනම් අපේ විහාරස්ථානෙත් මේ ධර්මය දේශනා කරන්න කියලා. ඉතින් මේ ධර්ම දේශනාවෙන් යම් කුසලයක් පින්වතුන් තුළ ඇති වුණා නම්, ජනිත වුණා නම්, ඒ සියලු පිනට උන්වහන්සේ හිමිකම් කියනවා. ඉතින් ආශිර්වාද කරන්නට ඕනේ ස්වාමීන් වහන්සේගේ සියලුම ශාසනික කටයුතු මුදුන් පමුණුවා ගැනීමට මේ කුසලයට උපනිශ්‍රේ වේවා. අප සෑම දිනාටම ධර්ම ශ්‍රවණය කිරීමට අවකාශ ලබා දීමේ කුසලයෙන් ස්වාමීන් වහන්සේගේ ධර්මඥාන භාවනාඥාන තව තවත් දියුණු කරගෙන සියලුම ශාසනික ප්‍රතිපදාවන් මුදුන් පමුණුවා ගන්නට ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්නට ඕනේ උන්වහන්සේ ධර්මය හොඳින් හදාරමින් ඒ ගැඹුරු ධර්ම කාරණා සාකච්ඡා කරමින් බොහෝ පිරිසට ධර්ම මාර්ගයේ පෙන්වා දෙමින් අභිධර්ම ආදී විපස්සනා ආදී ගැඹුරු ධර්ම කොට සාකච්ඡා කරනවා. ඉතින් උන්වහන්සේගේ ඒ මාර්ගෝපදේශකත්වයේ ලබා ගනිමින් මේ පින් උතුනුත් නිවැරදිව ධර්මය හදාරමින් ධර්ම මාර්ගයේ දෙන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ස්වාමින් වහන්සේගේ සියලුම ධර්මඥාන ගුණධර්මයන් ප්‍රතිපත්ති ඥානයන් තව තවත් දියුණු වේවා වර්ධනය වේවා කියලා අපි හැම දිනම ආශිර්වාද කරන්නට ඕනේ. ඒ වගේම මේ අපේ දේවාල තැන්න දෙවුරම භාවනා මධ්‍යස්ථානයේහි විහාරාධිපතිව වැඩ සිටින කෝන්ගස්වැව රතන වංශ අවසරයි නම කියන්නට රතන වංශ ස්වාමින් වහන්සේගේ අධීක්ෂණය මූලිකත්වයේ යටතේ තමයි මේ සියලුම කටයුතු ඉතාම සංවිධිතව සිද්ධ කරන්නට පුළුවන් වුණේ. ඉතාම අලංකාර ලෙස ඒ කටයුතු සංවිධානය කරමින් පැවතුනා. ඒ වගේම පින්වතුන් ඉතාම සාවධානව මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට යෙදුනා. ඒ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ මේ පින්වත් හැම දිනාටම නියම ධර්ම මාර්ගය ධර්ම උපදේශකත්වයේ ලැබෙනවා කියන එක. කුඩා දරුවනොත් ඉතා ලස්සනට ඒ පෙරහැරේ පැමිණිලා සංඝ ගෞරවය දැක්වුවා. පින්වත් හැම දිනාම ඉතාම සාවධානව ධර්මයේ ශ්‍රවණය කරා. ඉතින් අපේ ස්වාමින් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයේ සහ මේ ස්ථානයන් මනාකොට පවත්වා ගැනීම නිසා තමයි මේ කටයුතු සිද්ධ වන්නේ. ඉතින් අපි අපේ නායක ස්වාමින් වහන්සේට ආශිර්වාද කරමු. උන්වහන්සේගේ සියලුම ධර්මඥාන භාවනාඥාන ප්‍රතිපත්ති ඥානයන් තව තවත් වැඩි වර්ධනය වී ස්වාමින් වහන්සේට නිදුක්ක නිරෝගී සියලු ශාසනික ප්‍රතිපදාවන් පූර්ණය කරගන්ට ලැබේවා ලැබේවා කියලා හැම දිනම ආශිර්වාද කරන්න. ඒ වගේම අද දවසේ වැඩමවා වදාළ අපේ සියලුම ස්වාමින් වහන්සේලාට විශේෂයෙන් අපේ අනුරාධපුරයේ ධම්මදස්සි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ තවත් වැඩමවා වදාළ සියලු ස්වාමින් වහන්සේලා
වහන්සේලාටත් එක වගේම අපේ වැඩ සිටින නම කියන්න අවසරයි ඥානසිරි ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාටත් අපේ සෙනසුන වාසී සියලුම සංඝයා වහන්සේලාට ඒ උන්වහන්සේලාගේ සියලුම ශාසනික ගුණධර්මයන් මුදුන් පමුණුවා ගැනීමට අපගේ මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලය එකලෙස හේතු වේවා වාසනා වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු. ඒ වගේම පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරන්නට දක්වලා තියෙනවා පාදෝවණේ සිද්ධ කිරීමේදී අපි ඊලංක මහත්මයා ඉතාම හොඳින් ඒ කටයුත්ත සිද්ධ කරන්නට යෙදුනා. මල්වට්ටිය පූජා කිරීමේ ප්‍රියන්ත මහත්මයා, දැහැත්වට්ටිය පූජා කිරීමට ප්‍රියන්ත මහත්මාත්, ඒ වගේම උණුපැන් පූජා කිරීම සහ ඒ කටයුතු සිද්ධ කරන්නට යෙදුනා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සමා සෙන්කඩ ගල සෙන්කඩගල ටීවී එකෙන් ඒ විකාශනයේ සජීව විකාශනයේ වූ අපට දැනගන්නට ලැබුණා. ඉතින් ඒ ආයතනයේ කටයුතු කරන සියලු දෙනාටම මේ ධර්ම ප්‍රචාරණමේ කටයුත්ත සම්මා දිට්ඨිය පිහිටා සුවසේ ගුණධර්ම පූර්ණය කරගෙන නිවණින් සැනසෙන්නට උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ ස්වාමින් වහන්සේලා පිළිගනිමින් ඉතාම හොඳින් ඒ නිවේදන කටයුතු සිද්ධ කළ චන්දික කැලුම් මහත්මාගේ දක්ෂතාවයන් තව තවත් වර්ධනය වී තමන්ගේ මෙලව දියුණුව පරලව සුගතිය කෙලවර නිවන සාක්ෂාත් වීමට මේ කුසලයේ එකලෙස හේතු වේවා වාසනා වේවා කියලා පියතුමාටත් ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් පින්වතුනි මේ පින්කම සහ සංවිධානය කරමින් ඒ කටයුතු අලංකාරව සිද්ධ කරගෙන යෑමට බොහෝ පිරිසකගේ ආධාරයේ උපකාරයේ අනුග්‍රහය ලැබුණා කියන එක පැහැදිලි. ඉතින් ඒ සියලු දෙනාම නම් සඳහන් නොකළත් ඒ සියලු දෙනාම සතුට වෙන්නට ඕනේ. ධර්ම ආසනයේ සකස් කිරීමේ පටන් දානේ පිළිගැන්වීම, ගිලම්පස පිළිගැන්වීම, මල් සකස් කිරීම, මේ සියලු දේටම ඊයේ දවසේ ඉඳලම පින්වත් දායක දායිකාන් පැමිණලා උපස්ථා උපකාර කරා අපි එක දුටුවා. ඉතින් ඒ හැම දෙනාම සතුට වෙන්නට ඕනේ. ධර්ම දානමය කුසලයක් ලෙස ධර්ම දේශකයාට සහ ධර්ම රත්නයට උපහාර කිරීම වශයෙන් සිද්ධ කරන්ට යෙදුනා වූ මේ කුසලය හැම දෙනාගේම මෙලව දියුණුවට, පරලව සුගතියට, සම්මා දිට්ඨිය වැඩීමට සහ නිවණින් සැනසීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා පිළිවා ගන්න. ඒ වගේම ඉතා අලංකාර ලෙස ඒ කුඩා දරුවනොත් ඒ ස්වාමින් වහන්සේලාගේ උපදේශ පරිදි ඒ පින්කමට සහ සම්බන්ධ වුණා, පෙරහැරක් සිද්ධ කළා. ඒ කුඩා දරුවන් හැම දෙනාගේම ඒ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා දහම් පාසලේ අධ්‍යාපන කටයුතු, පාසලේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන හොඳ පුරවැසියන් ලෙස ජීවිතේ ගත කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා කියලා හැම කුඩා දරුවන්ම අපි ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් ඉතාම සාවධානව ධර්ම ශ්‍රවණය කළා වූ අපේ සියලුම පින්වත් හැම දෙනාගේමද, ස්වාමින් වහන්සේලාගේද, නමින් මිය පරලොව ගිය ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වෙත්වා, දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනය වෙත්වා, කෙලවර නිවණින්ම සැනසීම ලබත්වා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, ඒ වගේම දේවාල තැන්න දෙවුරම භාවනා මධ්‍යස්ථානයට අධිග්‍රහිත වූද, එවගේ මේ ප්‍රදේශයට යම් අධිග්‍රහිත වූ දෙවියවරු සිටිනා මේ සියලු දෙනාම මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් ඒ දුකටපත් වූ ඒ දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවණින්ම සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඉතින් අතීතයේ දැනගත් පරිද්දෙන් මෙම ස්ථානයේහි ඒ දේවාල ආදී පූජා පැවැත්තුනා. ඒ යම් කිසි අධිග්‍රහිත දෙවියෙක් සිටිනම් ඒ දෙවියනුත් මේ පින් අනුමෝදන් වීමෙන් ඔහුගේ දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන් වැඩි, බුද්ධ ශාසනයේ මෙම ස්ථානීය පින්වත් හැම දෙනාම ආරක්ෂා කරමින් ඒ දෙවියන්ටත් නිවන් මඟ පෑදේවා කියලා විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අවසාන වශයෙන් හිතාහිත මදහත් සකල සත්වයන්ට, මදහත් සකල සත්වයන්ට මේ පින් අනුමෝදන් වීමෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා තිසරණ සරණ යෙත්වා කෙලවරමා මහ නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්මශ්‍රවණය කළා වූද සහසම්බන්ධ වුණා වූද සංවිධානය කළා වූද සෑම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දිනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කේන රැකී ආරක්ෂා කටයුතු ගේ දොර වැඩ කටයුතු ගොවිතැන්පත් කටයුතු වෙළහෙනදාම් කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එළන හුස්ම රැල්ලක් ගානේ ගෙවෙන තත්පරයක් ගානේ තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උපනුපන් ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සදක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන් ආත්ම භාවයන් හිදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරෝපදේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණ ඥානේ සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට ඥාතීන්ට ගාථා කියා පින් දෙමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි පාන සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛාපංචතු. හොඳයි, මහා සංඝ රත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා. පුළුවන් අය දන ගහලා වන්දනා කරගන්න. සබ්බීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.